දැයි එහෙනම් අපි ධර්මදේශනා සඳහා කාලය ඒ සඳහා සූදානම් වේ වශයෙන් සියලු දෙනාම සාදු කාර්යයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යෝ නීවරණී පහය පංච අනීගෝ තින්නකතං කතෝ විසල්ලෝ සෝ බික්කු ජහාති යෝර පාරං උරගෝ ජින්න මිවං තචං පුරාණං තීති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, අද අපේ වැඩපිළිවෙලේ භාවනා වැඩමුළුවේ අවසාන දවසේ, ඒ වගේම දේශනා මාලාවෙත් අවසාන දවසේ ඒ සඳහා මාතෘකා කරන්න යුතුනේ උරග සූත්‍රයේ අවසාන ගාථාව. ඉතී ගාථාවේ පදගත අර්ථ බදු බැලුවොත් යම් කිසි කෙනෙක් ඒ පහක් වූ නීවර ධර්ම ප්‍රහාණය කරලා යෝ නීවරණේ පංච පහය අනීගෝ සුවේත දුක නැත්තන්ටපත් වූයේද තින්න කතං කතෝ සැක සංඛා දුරු කරන්නේද විසල්ලෝ ඒ රාගාදී හුල් ගලවා දමන්නේද එතෙමේ ඒ භික්ෂුව උරගේ තමන්ගේ දිරාගිය හැව හැම අලංහසේ ඒ සියලු සංස්කාර මේ සංයෝජන ධර්ම ප්‍රහාණය කරනවා. ඕරම් භාග්‍ය උද්දම් භාග්‍ය සියලු සංයෝජන ධර්ම ප්‍රහාණ කරනවා කියන එකයි මේ ගාථාවේ පදගත අර්ථ වශයෙන් පෙන්වන්න තියෙන්නේ. ඉතින් අපි පසුගිය දවස්වල මේ නීවරණයන්ගේ නැත්තම් අපි කිව්වොත් පොදුවේ කතා කරොත් කෙලෙස් පිළිබඳව ඒ වීතික්කම භූමිය, පරිඋත්තාන භූමිය, ඒ වගේම අනුසය භූමිය ගැන ලදලත අවස්ථාවේ ඒ රාගයට, ද්වේෂයට, මෝහයට සම්බන්ධ කරගෙන කතා කරන්න යෙදුනා. කියනවා බලනකොට මේ නීවරණ වැටෙන්නේ මැද පන්තියට පරිඋත්ථාන මට්ටමට. ඉතින් අපි ඊයේ පෙරේද දවස් දෙකේ අනුසය කෙලස් කියන්නේ රාග ද්වේෂ වගේ කෙලස් වල අනුසය අවස්ථාවල් බොහොම වංචක විදිහට, බොහොම සටකපට විදිහට, මායාකාරී විදිහට කෙනෙක් වැඩ කරන කෙනෙකුගේ හිතේ බලපාන හැටිත් එව්වා. ඒ වාගේ තියෙන මේ පෙරවෙන ස්වභාවය, වංචනික ස්වභාවය තේරුම් ගත්තේ නැත්නම් හැම වෙලාවෙදී මේ පුදුලට අවශ්‍ය තිරින හැටිත් ඒක ඥාණයෙන් තේරුම් ගත්තොත් ඒ මතුවෙන සෑම අනුසය කෙලෙස් සම්බන්ධිත පශ්චාත්තාප වේතු නැති බවත්, ඒ සම්බන්ධව වීරත්වයකින්, ඒ සම්බන්ධව ඥාණයකින් කටයුතු කරලා කපල දාන්න පුළුවන්කමක් තියෙනවා කියන එකත්. ඒ වෙනුවට ඥාණය මුසු කිරීමෙන් ඒ කෙලෙස් පිළිබඳව නිතරම ජය ගන්න පුළුවන් බව අපි තේරුම් ගත්තා. අන්නේ මේ තේරුම් අරගෙන ඉන්න අල්ලපනල්ලි මොකද මේ අවසානයේ අපිට මේ නීවරණ නැවතත් ඉදිරිපත් කෙන කියලා බැලුවොත් අර සීලයක් මාර්ගයෙන් සීල ශික්ෂාවකින් දුරු කරන වීතික්කම කෙලෙස්, يعني සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීච්ඡාචාරය ආදී කායික ක්‍රියා, සොරකම, බොරු කේලම, හිස් වචන, පරස වචන කියන වාචසික ක්‍රියා, මත්පැන් පානේ, වැරදි ජීවිත රටා වගේ දේවල් යම් කිසි කෙනෙක් තේරුම් අරගෙන සමාජික මට්ටෙන් තේරුම් ගන්න පුළුවන්, නැත්නම් ආර්ථික දේශපාලන මට්ටෙන්, නැත්නම් ආධ්‍යාත්මික පැත්තෙන් තේරුම් ගන්න පුළුවන්. අන්නේම තේරුම් ගත්තට පස්සේ ඇත්තම කියනොනම් මේ භාවනා ජීවිතයේ වැදගත්ම කටයුත්ත වෙන්නේ මේ හිතේ පැන නගින නීවරණ ගැන තියෙන ප්‍රශ්නේ තමයි. නමුත් ඒ නීවරණ පිළිබඳව හරි හැටියකට තේරුම් ගන්න නම්, නැත්නම් ඒවත් එක මූණට මූණ දාලා වැඩ කරන්න නම්, ඊට යටින් තියෙන අනුසය පිළිබඳව පූර්ණ දක්ෂතාවයක් නැති වුණත් අහලා කුරුද්ද තියෙන්න ඕනේ. ඒ වෙලාව කල්පනා කරලා මේ වැඩේට මුණ දෙන්න අවශ්‍ය කරන මානසිකත්වය සකස් කරගෙන ඉන්න ඕනේ. සකස් කරගන්න පස්සේ නැවතත් අපිට මේ මැදපන්තියේ තියෙන නීවරණ හමු වෙච්චාම ඒවත් එක වැඩ කිරීමට වෙනද නැති ධෛර්යයක්, වෙනද නැති තියුණු ආයුධ කට්ටලයක් අපට ලැබෙනවා. අපේ තිබුණ ආයුධ ටික නැවත තියුණු කරලා දෙනවා. අර අනුසය කෙලෙස්වල තියෙන වංචනික ස්වභාවය අනුසය කෙලෙස්වල තියෙන මේ වංචනික ස්වභාවයෙන් බැටකාපු යෝගාවචරය කවදාකවත් මේ නීවරණ පහ කළ හැක්කක් විදිහට මූණ දීලා දුරු කළ හැක්කක් විදිහට හිතන්නට පැකිලෙනවා මොකද හේතුව මේ නිකුත් කළ ඉවරනකොට ආයමතු වෙලා මේ සටන් කරලා බලනකොට පරද්දලා බලනකොට ආයමතු වෙලා ඒ මොදාර අනුසය පිළිබඳව තියෙන වංචනික භාවය පිළිබඳව නොදැනුවත්කම නිසා තමයි අපි ඊයේ පෙරද ඉගෙන ගත්තේ අනුසය කෙලස් පිළිබඳව තියෙන දැනුම භාවනාම දැනුම නෙවෙයි අත්දැකීම නෙවෙයි සුත්තමේ හෝ චින්තාමේ දැනුම පාවිච්චි කරලා ඒකෙන් ආඩ්‍ය වෙලා ඒකෙන් ආයුධ සම්පන්න වෙලා සන්නද්ධ වෙලා මේ නීවරණ දිහා බලපුවාම ඔය කියන තරම් නීවරණ වල බරපතල මේ ප්‍රශ්නයක් නැහැ මොකද සම්පූර්ණ නීවරණ පහටම කියන්නේ හිතවිල්ලක් කියලා මුළු නීවරණ පහම හිතවිල්ලක් විතරයි නිකම් මනසේ ඇතිවෙන දියේ අඳු පිරක් වගේ එකක් නමුත් මේකෙන් ඇති කරන බලපෑම සිදි විනාණි කරගන්න යනවා සතුම් මරන්න යනවා හොරකම් කරන්න යනවා කාමීත්‍යාචාරය කරන්න හදනවා නමුත් මේ නිකම් මේ හීනයක් වගේ මතුවෙන හිතවිල්ලක් මේ කාමච්ඡන්දේ කියලා කියන්නේ ව්‍යාපාදේ කියලා කියන්නේ තීනමිද්දේ කියලා කියන්නේ. ඒ වගේම උද්දච්ච කුච්ච කතංකති භාවය කියලා කියන්නේ. ඒ වගේම විචිකිච්ඡාව කියන සැකය හිතවිල්ල මේ හිතවිල්ල පිළිබඳව හුඹස් බයකින් වැඩ කරන්න ගත්තොත්. බය කියන හැඟීමෙන් වැඩ කරන ගත්තොත් පැන පැන කනවා. බල්ලෙක් උන තබන්නකොට දිව්වොත් එළවලව කනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක නීවරණ පිළිබඳව මේ වගේ සහල්වට සලකන්න උගන්වන්නේ සීලේ පිළිපද දැනටමත් යම් කිසි ප්‍රමාණයක තමා විසින් සමාදන්ව සිල් රකින්න තරම් වගකීමක් ඇති සදාචාරාත්මක වගකීමක් ඇති බණ භාවනා කළ යම් ප්‍රමාණයකට සතියක් සමාධියක් ඇති කරගෙන වංචනික ධර්ම වැඩ කරන්නේ කොහොමද කියලා අහලා හරි එහෙම නැත්නම් ඒ වගේ තියෙන චින්තාමය පැත්තට කල්පනා කරලා බලලා නැවතත් කියන නිවර්ණ දිහා පෙර නොදැක්ක තාලෙට කෙලින්ම සටන් ප්‍රකාශ කරලා යුද්ධ ප්‍රකාශ කරලා කෙලින්ම සටන් වදින්නයි කියන. ඒක මෙන්න මේ විදිහට ඔය මං කියාපුටක වෙන විදිහට කියන්න පුළුවන් වෙන පැත්තකින් අපි සීලය ගැන කතා කරනකොට කාම මිත්‍යාචාරය කියන කාම ආශාව එහෙම නැත්නම් ව්‍යාපාදේ කියන සතුන් මැරි මෝරකම් කිරීම එහෙම නැත්නම් මත්පැන් පානය වගේ කියන මුලාවට හේතු වෙන දේවල් නොකර බැහැර කිරීමෙන් තමයි අපි සීලය අරස කරන්නේ. මුණ තියලා හරහ යෑමෙන් නෙවෙයි. හරහ යන්න බෑ ඒ වෙලාවට අපිට එහෙම ශක්තියක් නැත්තේ නෑ. ඒක නිසා එතෙන් තියෙන්නේ විරමණය කිරීමෙන්. රමණය නොකිරීමෙන්. අපි ඒක මාරුවේ ආයාසයෙන් පැත්තකට කරගන්නවා. මොකද එහෙම නැත්තම් අපිට ගුණ චර්යාවක් හදාගන්න බැරි නිසා. ඉතින් එතනදී අපි නිවර්ණ බලවත් විදිහට සලකලා මේ එයාගේ බයේ හැංගිලා යන ගමනක් සීලේදී තියෙනවා. ඉතින් සමාජියට යනකොට ඔබ අතබීමක් පමණයි කරන්නේ. රබර් බෝලයක් අරගෙන වතුර එකක අතින් අල්ලලා හිර කරගෙන ඉඳිලා පමණයි නිවර්ණ වලට කරන්නේ. නෝ නිවර්ණේ අත hina වෙවි ඉන්නවා බටාර බංකු මාමම දෙන්නම් කියලා. අත්තරකෝ ගමම් වහාම බුක්කාලේ ගෙටේ. ආවට පස්සේ අපි ආයත් කාමරාජිනිගේ කාමරාජධානී බත් බැලේ වගේ කාමයට පහඳිනවා. ද්වේෂයට පහඳිනවා. අපි එකට බැලමේකම් කරනවා. ඒකට අපිට හිතෙනවා සීලක ඉන්නකොට සමාවෙන්ද සමාධියක ඉන්නකොට අපිට ලොකු ඒක පිළිබඳව අධිකාරී ශක්තියක් තියෙනවා. වශී භාවයක් තියෙනවා. නමුත් ඒක එළියට ගිය ගමන් අපි නැවතත් එළියට ඇදලා දාපු වැල් ගැදවිල්ල වගේ අපි අර කාමයෙන් පිගිලා ද්වේෂයෙන් පැලහිලා මෝහයෙන් මත් වෙලා අපි සම්පූර්ණ තරම් නොවන තමන් වගේ චරිතකර තරම් නොවන තත්ත්වරපත් වෙන නිසා නිවර්ණ පිළිබඳ කෙලින් කතා කරන්න පුළුවන් කමක් අපිට නැහැ. නමුත් අර මං කියාවු මූලික සුදුසුකම් තියෙනවා සතිය දන්නවනම් සමාධිය පිළිබඳව යම් ප්‍රමාණයක පරිචයක් හසුරුවලා දක්ෂකමක් සුඛනම්ය භාවයක් දහසුනට දන්නවනම් මේ වංචනික ධර්ම වැඩ කරන්නේ කොහොමද කියලා දන්නවනම් ඊට පස්සේ සීල ශික්ෂා සමාධි ශික්ෂාට විරුද්ධ වෙනස් වූ ශික්ෂාවක් සර්වඥාන්සේ දෙනවා ප්‍රඥා ශික්ෂාවක් වශයෙන් මේ නීවරණත් එක්ක කටයුතු කරා. ඒක අපිට හම් වෙන අරතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේදී සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාට යන සෑහෙන සුදුසුකම් ඕන. කායනුපස්සනා ගිවන් කරලා වේදනානුපස්සනා චිත්තානුපස්සනාවලදී මේ හිත වැඩ කරන චපල භාව මේ හිතේ තියෙන මේ වංචනික ගති දැකලා ඊටසේ ධම්මානුපස්සනාට යනකොට සෙබලා සන්නාසන්නද්දයි. යුදයන්තුන් ඇදගෙන හතුරු ළඟට යන බව දැනගෙන ආයුධයක් අරගෙන යන්නේ. අන්නිටින ගියාට පස්සේ ධර්මානුපස්සනාවේදී නීවරණ වලට කෙලස් කියලා නම පාවිච්චි කරන්නේ නැහැ සර්වඥාන්සේ. නීවරණ වලට කියන්නේ ධර්ම කියලා. නීවරණ ධර්ම කියලා. ඒක නිසා මේ ධර්මානුපස්සනාවේදී නීවරණ ගැන ප්‍රහාණය කරන්න කියන්නේත් නැහැ. ප්‍රහාණය නෙමෙයි. ඔබාතපන්න කියන්නේත් නැහැ. බයපන්න යන්න කියන්නේ නැහැ. කිලිම මොන දෙන්නේ කියන්නේ. ඒක සම්පූර්ණට සන්නාසද්දත් වෙච්ච හතරට ලෑස් වෙච්ච නැත්නම් ඒක සඳහා හොඳ සතම්පූර්ණව දීලා ආයුධ දීලා උඬගුණ සමතර දීලා යුදිත යාවප කෙනෙක් වගේ ධර්මානුපස්සනා වශයෙන් පංච නීවරණ කතා කරන නීවරණ පබ්බේට ගියාම ඒකෙදී කියන්නේ එනේන නීවරණයට මොන දෙන්න කියලා. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං සන්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. දැරේ සිල් රකින්නකොට කාමච්ඡන්දේ ආවොත් ඒක ප්‍රහාණ ඒක විරමණය කරන්න කියනවා. ළඟට ගන්න බා ළඟට ගත්තොත් ඒක බෝවෙලක් වගේ වෙනවා ඇඩ් කරන්න කියලා. ඊට පස්සේ සමාධි ශික්ෂාවෙදී කියනවා කාම විතක්ක ගැන කතා කරනකොට නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝදි අනභවං ගමේති. ගන්නේ බා ළඟට ගත්තොත් මේක ආසාදනය වෙනවා. ඒක නිසා ඔබල කියන්නේ අතුරයට ඔබල කියන්නේ ගැටපත් වෙන්න දෙන්න එපා. මෙන්න විදිහට කියනවා නම් ඒ ලෙඩා සල්ලි ආගාරයට ගත්තාට පස්සේ ලෙඩා අතපය දාන කතා කරන්න පටන් අරගත්තොත් සල්ලි කර්ම කරන්න බැරි නිසා එයා සීවට්ට. එයා සීනති කරා. සීනති කරන්නේ නැතුව ලෙඩක් පටන් බෑ. මම හිතත් කිය විදිහට ලෙඩා වල්ලලියේ කරි වල් කොටියේ කරි නම් හිතා ගන්න පුළුවන් සීනති කරන්න නැතුව ඔපරේෂන් කරන්න කිව්වොත් මොකද වෙන්නේ කියලා. දැන් ඊට පස්සේ කියනවා නීවරණත් එක කෙලින්ම නේද යම් අවස්ථාවක තමන්ගේ సంతානේ දැම්මට තියෙන කාමච්ඡන්දේ නම් දැම්මගේ හිත කාමච්ඡන්දේ තියෙන්නේ කියලා දැනගන්නයි කියලා කියනවා. පිළිලරින්නත් එපා ඔබ අතපන්නත් එපා කාමච්ඡන්දේ ඇති වෙන්නේ නැති. අනුප්පන්නං වා කාමච්ඡන්දං උප්පාදෝ හෝති තංච පජානාති. නොතිබිච්ච කාමච්ඡන්දය මේ දැන් නැගලා එනවා මගේ හිතේ කියලා දැනගත්තොත් මේ නැති කාමච්ඡන්දයක් හිතේ නැගලා ආවා කියලා දැනගන්නේ කියේ. උප්පන්න කාමච්ඡන්දං පහීනාති යංච පහීනාති උප්පන්න කාමච්ඡන්දං පහීනෝති පජානාති. මේ තිමුණ කාමච්ඡන්දය දැන් අඩුවේගෙන යනවා කියලා දැනගත්තොත් ඒ කාමච්ඡන්දේ දක්නාසුලුව කියන්නේ කාමච්ඡන්දේ මුල වශයෙන් මැද වශයෙන් අග වශයෙන් බැලීමක් තමයි ඒ ධර්මානුපස්සනාවදී සඳහන් වෙලා තියෙන්නේ. මේ බලහන් ඉන්නකොට තමයි තේරෙන පටන් ගන්නවා මෙතෙක් කෙරුවේ එනකොටම පිබහරින එක. එහෙම නැත්නම් යටපත් කරන එක තාවකාලිකව දැන් කෙලින්ම මුණ දෙනවා. ඒ මුණ දෙන්න තමයි සතිය සතිපට්ඨානයක් කරගන්න කියන්නේ. ඒ හොඳට තහවුරු කරගෙන සමාධිමත් වෙලාවක නීවරණේ සම්පූර්ණයම නැතුව ඉන්න කී අත්දැකීමත් ලැබලා ධානයෙන් නැගිටලා වගේ. නැත්නම් සමාධිහිතෙන් විපස්සනා සමාධි හිතෙන් යුක්තව කාමච්ඡන්දේ එනකොට මෙන්න කාමච්ඡන්දේ ඇති වෙන හැටි මෙන්න කාමච්ඡන්දේ ආවට පස්සේ රාග රක්ත වෙන හැටි අපේ ඇඟ ඒ කාමයට අනුව පිපිලා එන හැටි කිපිලා එන හැටි දීපණය වෙලා එන හැටි ඒ ලකුණු බලනවා. ඊට පස්සේ ඒ කාම ක්‍රියාව නිසා හෝ ධර්මක් නිසා හෝ කාමයේ යටපත් වෙලා යනකොට අග වශයෙන් දකිනවා. අන්නේ විදිහට කාමයේ මුල මැද අග කාමච්ඡන්දේ මුල මැද අග දැක්කොත් ආය නැති ඇති නොවන තාලෙට කාමච්ඡන්දේ දුර වෙන දවසත් අපිට දැක ගන්න පුළුවන් වෙනවා කියන්නේ. අන්න එතන තමයි ධර්මයක් බවට නීවරණය ධර්මයක් බවට පත් වෙන්නේ. අන්න එදා තමයි අනීගෝ කියන විදිහට අපිට චිත්ත හිතේ සන්තෝෂයක් ලබන්න පුළුවන් වෙන්නේ. අපි සීලයෙන් මේක යටපත් කරාට අපි දන්නවා යකා මේ වෙලාවේ නැතුණාට එනවයි කියලා. රබර් බෝලයක් වගේ යට කරන හිතියට අපි දන්නවා නැවත එනවයි කියලා. නමුත් කවදා හෝ අපි පුරුදු කරොත් පොඩි කාමචන්දි කියලා කියන්නේ මෙතන සම්පූර්ණ ලිංගික හැඟීමම නෙවෙයි රූපයක් බලන්න තියෙන ආසාව සද්දයක් අහන්න තියෙන ආසාව, යම් කිසි තමන් ප්‍රේමනාප ගඳක් බලන්න තියෙන ආසාව, රසයක් දිවට රසමසුලක් විඳින්න තියෙන ආසාව, කයට මේ සුඛභෝගී දේවල්, යාන වාහන ඇඳපුතු මෙට්ටකොට්ට විඳින්න තියෙන ආසාව සහ තමන්ගේ ruci අදහස් හිතේ සෙල්ලම් කර කර ඉන්න තියෙන අවස්ථාව කියන මේ සෑම දේවලම කාම වස්තු. අනේ කාම වස්තුන් දැන් භාවනා කරගෙන ඉන්නකොට හිත පිට ගිහිල්ලා කාකරේ කාම වස්තුවක් ආශ්‍රය කරනවා. මනාප රූපයක් දැක දැක ඉන්නවා, මනාප ශබ්දයක් අහගෙන ඉන්නවා, මනාප ගන්ධයක් බල බල ඉන්නවා. එතකොට අපිට අර සතිය නැති කෙනා, සමාධි බුද්ධි විඳම නැති කෙනා, වංචනික ධර්ම ගැන හැඟීමක් නැති කෙනා කරන්නේ ඒ ආපු කාම ආසාවට වෛර කරනවා. මගේ භාවනා කැඩුවයි කියලා. නමුත් මෙතන ධර්මානුපස්සනාවක් වශයෙන් කරනකොට කියන්නේ මේ මතුවෙච්ච කාම හැඟීම නිසා මූල කර්මස්ථානෙන් හිත වැටුණා, අවසානයේ පශ්චාත්තාපයකට යන්න වෙනවා, සමාධියට බාධා වෙනවා කියලා ඒ කාම සඤ්ඤාවෙන් කාම අරමුණේ ඇති කරපු දේ, ඇති කරපු ධර්මතාවයේ හොඳට මුලවද වශයෙන් දකිනවා. ඒක සමතේදී සමාහලාට කියනවා අරමුණ කෙරෙහි මනාපයක් ඇති වුණොත්, එහෙම නැත්නම් අරමුණ බිඳගෙන මතු කරන සද්දයේ කෙරෙහි, රූපයේ කෙරෙහි, කන්දේ කෙරෙහි, හිතවිල්ල කෙරෙහි මනාපයක් ඇති වුණොත් හිත රාගේ පැත්තට වැටෙන්නේ තියෙනවා. මේ දෙකම තමන්ගේ අරමුණ නිසා ඇතිවෙන ආලෝක සංඥාට රාගයක් ඇති කරුවත් වැටෙනවා. එහෙම නැත්නම් මේ භාවනා කරනකොට කරන ආනාපාන සතිය වගේ කියන අරමුණ වෙන්නුවට තමන් පරණ රස විඳපු දේක රූප සත්‍ය ගන්ධ ඇවිල්ලා කටයුතු කරනකොට ඒක ආශා කරුවොත් කාමච්ඡන්දේ පහළ වෙනවා. අන්නේ මතුවෙන කාමච්ඡන්දයට ආශා කරන එක කාමච්ඡන්දයත් එක්ක යන අනුසයේ ස්වභාවය. ඒකට කියන්නේ රාග අනුසය කියලා. රාග අනුසය මතු කරගෙනමයි කාමරමුණක් හිතට නැගෙන්නේ. ඒක නිසා අපි පිළිබඳව සතිය නැති වුණොත් අපි අනුසයට යට වෙලා ඒක යටි හිතෙන් බුද්ධි විඳිනවා. යටි හිතින් ආස්වාද කරනවා. භාවනා කරනකොට එවැනි දෙයක් මතු වෙනකොට ද්වේෂය පැනනවා. මගේ භාවනා කැඩුවයි කියලා. එතකොටත් ද්වේෂ අනුසය වැඩ කරනවා. ඒ දෙකේදීම අපිට මතුවෙන කාමය මුලමෙ දාග වාසයේ ඒකේ ක්‍රියාකාරීත්වය දක්ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද එක්ක රාගෙන් සහ එක්ක ද්වේෂෙන් සහ හිත කැළඹෙනවා, අවිස්සෙනවා, අරමුණට හිත යන්නේ නැහැ. අන්නේ තත්ත්වයන් හිතේ වංචනික බව දැනගත්ත කෙනාට පමණ මතුවෙන්නා වූ කාමය, මතුවෙන්නා භවතින්නා වූ කාමය, දුරවෙන්නා වූ කාමය ඒ වශයෙන් නැත්තම් කාමයාගේ මුලමදාග වශයෙන් දැක ගන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම කෙරුවේ නැත්තම් කවදාකවත් රෝගේ නිස්තාවට සුව වෙන්නේ නැහැ. ඒ රෝගේ නිස්තාවට සුව වෙන අවස්ථාවේදී අර කලින් සීලේ වශයෙන් රකපු කී ආනිසංශ අපි විඳිනවා. සමාධි වශයෙන් මේක යටපත් කරපු කී ආනිසංශ විඳින එකෙන් දැනගන්නවා මේ මිත්‍යට වැඩ කරලා තියෙනවා කියලා පොඩි හුරු ගතියක් එකට එනවා. කවදා හෝ කාමයේ පිළිබඳව අපිට අධිකාරී ශක්තියක් ලබා ගන්න නම් කාමයේ එනකොට එන බව, පවතිනකොට පවතින බව සහ යනකොට යන බව කියන එක දැක ගැනීම අවශ්‍යයි. ඉතින් මේ කාම ඡන්දය මේ කියන විදිහේ කෙලින්ම මුණට මුණ දාලා දැකගන්න ඒ සමත භාවනාවේදී නැත්තම් විපස්සනා සමාධිය ඇති කරනකොට කාම ඡන්දයත් එක්ක අපි කරපු මුණට මුණ දාලා කරපු සටන්කට උදව් වෙනවා. ඒකේ තියෙනවා පළවෙනි ධ්‍යාන අවස්ථාව ගත්තොත් සමත සුද්ධ සමතේ ගත්තොත් කි විතක්ක ਵਿਚාර බීජ සුඛ ඒකග්ගතා කියන සෙබළු පස් දිනක් මාර්ගයෙන් තමයි මේ රාමච්ඡන්ද ව්‍යාපාද චීනමිත් උද්දච්ච කියන හතර පස් දිනා බඳලාගන්නේ. කාමච්ඡන්දේ වැඩ කරන්නේ නැත්නම් කාමච්ඡන්දේට විරුද්ධව කටයුතු කරන්නේ ඒකාග්‍රතාවය කියන චෛතසිකේ. එසා නිතර කාමයන්ගෙන් අපට බැටදෙන ගතිය වෙරළෙදී මූදු වෙරළ ගහන මූදුරල ගහනවා. මූදුරල නිතර මූද තියනවා රැළ ගන්න. ඒ වගේ අපේ හිත නිතරම රූප බලන් තියන ආසාව ගන්ධ රස පහස අපිට යමක් පුළුවන් නම් අපි එකින් හිතන්නේ අපිට ඒ පහස ලැබීමේ ආසාව තමයි. ඉතින් ඒ නිසා ඒක සංසාරේ පුරුදු කරගෙන ඇවිල්ලා නිතරම කාම ආසාවල් කාම තණ්හාව වැඩ කරනවා. ඒකාග්‍ර වෙනවයි කියලා කියන්නේ ඒ සියල්ල වෙනුවට එක අරමුණකම හිත පවත්වාගෙන යනකොට අර විවිධාකාර කාමාශාවන් යටපත් වෙන නිසා ඒකාග්‍රතාවය එතන ඒකාග්‍රතාවයේ කියන හිත චෛතසිකය හිත නෙමෙයි චෛතසිකය කාමච්ඡන්දේට මූණට මූණ දාලා එයා හිර කරලා තියාගෙනවා. ව්‍යාපාදේ කියන තරහව ප්‍රීතිය කියන චෛතසිකේ මල්ල උපරයකට යනවා. ව්‍යාපාදේ ඉන්නේ සතුට නැතිකම ලැබිච්ච බලාපොරොත්තු දෙ නොලැබීමයි. ප්‍රීතිය කියලා කියන්නේ භාවනාදී හම්බ වෙන අරමුණම ඇසුරු කිරීමෙන් ඇති වෙන පිනායන ගතිය. මේ පිනායන ගතිය එනකොට ව්‍යාපාදෙට ඉන්න බෑ. ඒක නිසා කාමච්ඡන්දේ වග බලා ගන්නවා. ඒකාග්‍රතාවයෙන් ව්‍යාපාදේ එන එක ප්‍රීතිය වග බලා ගන්නවා. ඊට තීන මිද්දේ එනකොට විතක්කෙන් වග බලා ගන්නවා. විතක්කේ තමයි අරමුණට හිත නංගන මෙනෙහි කිරීම. අපි යන්තාක් මෙනෙහි කිරීම කරනවා නම් එදින ආරම්භන මෙනෙහි කරන නැත්නම් ආස්වාසේ ආස්වාසයෙන් ප්‍රසවාසේ ප්‍රසවාසයෙන් මෙනෙහි කරන නින්දට වැටෙන්න බෑ. විතක්කේ හිත නිකන් උනුප්පල කුලුප්පල තියාගෙන ඉන්න ධර්මතාවය. ඒකේ ප්‍රතිපක්ෂ වාක්‍යය තමයි මේ තීන මිද්දේ බලාගත් එකම බලහඳලා මෙනෙහි කිරීමක් නැතුව හිත නින්දට වැටෙන. දැන් මේ හොඳක් හදනකොට කිරියොත්ක් හදනකොට ඒක හැදි ගෑවේ නැත්නම් කැටි ගෑයි. එකෙනිටයක නිතරම කැටි ගහගෙන පිපිගෙන එන වෙලාවේ හැඳිගාව හැඳිගාව ඉන්න එක මේ හැඳිගෑම නිකන් විතක් ඒ වගේ. ඒක නිසා කියනවා හැඳි නොගහන හොද්දක් ගහන්න නැතුන දරුවත් එක වගේ කියලා නිකම්ම නිකන් සවුත් වෙලා යනවා. මේ රටවල ලොලකින් ගහන්න දෙන්නේ නැහැ දරුවන්ට. ඒ කට්ටියගේ නීතිය. අපේ ක්‍රමයේ හැටියට කියනොත් උත්තර කන රත් වෙන දේක් ගහන්න ඕනේ වැරද්ද දකින්නකොට. ගැහුවේ නැත් ගැහුවට පස්සේ ඌ හදනවා ඌ හැදෙනවා පස්සේ ඇවිල්ලා මට රත්තර වඳිනවා. මම මේ හදාගත්ත එක හොඳයි කියලා. දැන් කරන්නේ පිස්තෝල පෙන්නන එක තමයි. මේ නීතිය වල හැටි. අපේ ක්‍රමයේ තිබුණේ හොද්ද හැදීගෙන එනකොට හැදි ගන්න ඕනේ. දරුවා හැදීගෙන එනකොට හොඳට තලන්න ඕනේ. ඒ තලන්නේ අම්මයි තාත්තයි වෙන මේ කුඩියට ගත්ත මර්සනරිස් නෙවෙයි. එහෙම කරනකොට තමයි මේ කැටි ගහන්න තමයි හොද්ද හදන්න පුළුවන්. මේ වගේ කාමච්ඡන්දය කියලා කියන්නේ කැටි ගහILLා. මිද්දේ කියලා කියන්නේ මිදෙනවා කියන්නේ. උණුච්ච බඩ ටිකක් ෆ්‍රිජ්ජකට දාපුවාම කේම මිදෙනවා මිදුණාට පස්සේ ස්ප්‍රෙඩබිලිටි එක නැති වෙනවා පාම්පෙත් එක ගන්න බෑ. මේක ස්ප්‍රෙඩබල් කරන්න නම් පැතිරෙන්නේ නැණ රත් කරන්න ඕනේ. ඉතින් මේ රත් කිරීම කරන්න විතක්යෙන් තමයි අරමුණට හිත නංවන්න. තමන් ගත්ත අරමුණට නංවමින් ඉන්නකොට තීන මිදේ නෑ. ඒ වගේම සැක සංකා මේ කියන්නේ උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ අතීතයේ ගැන පශ්චාත්තාප වීමත් අනාගතය පිළිබඳ තියෙන තිගැස්සෙන හිතත් සුඛය කියන චෛතසිකයෙන් තමයි මැඩලන්න පුළුවන් වෙන්නේ. යම් තැනක අපි සුඛේ නෙවෙයි නම් ඉන්නේ ඒ වෙලාවේ අපි කරන්නේ වර්තමාන ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න අර ආසනේ සුඛදායක නැත්තම් එක්ක අතීතය ආශ්‍රය කරමින් පශ්චාත්තාප වෙනවා. නැත්නම් අනාගතය ගැන හිතලා හිත ඇවිස්සෙන ගතියන ඔන්න ඔය දෙකටම ප්‍රතිපක්ෂව සුඛේ චෛතසිකේ වැඩ කරනවා. ඒ වගේම විචිකිච්ඡාව කියන සැකය නැති කරනවා ਵਿਚාරය කියන චෛතසිකයෙන් අරමුණේ අරමුණු රස විඳීමේ ਵਿਚාර බුද්ධිය කියලා කියන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ වෙන්කොට දැනගැනීමේ ਵਿਚාර බුද්ධිය ආස්වාසේ මුලින් මැද මැදින් අග වෙන්කොට දැනගැනීමේ ਵਿਚාර බුද්ධිය අරමුණ නෙවෙයි මං හිතවිල්ලක ඉන්නේ කියලා දැනගන්න ਵਿਚාර බුද්ධිය මම හිතවිල්ලක නෙවෙයි ඉන්නේ සද්දකය වේදනාවකේ කියලා ඒ එන අරමුණ නිකන් ආවට ගියාට නැතුව ඒක අතගාලා ඒ අරමුණේ අරමුණ රස විඳීම විතක්කේ විසින් නංවලද අරමුණේ රස විඳීම ਵਿਚාරයෙන් කරනවා ඒ ਵਿਚාරේ තියෙන තාක්කල් සැකයක් නැහැ මම ඉන්නේ මේ ආස්වාසේද ප්‍රස්වාසේද එහෙම නැත්නම් මගේ හිත හිතවිල්ලකද මේක මනෝවිකාරයක්ද ප්‍රත්‍යක්ෂයේද කියන සැකේ එනවනම් ਵਿਚාරේ වැඩ කරලා නැහැ ਵਿਚාරේ වැඩ කරනවනම් සැකේන්නේ නැහැ එනිසා යම් කිසි කෙනෙක් ප්‍රථම ධ්‍යානයට ගියයි කියලා කියන්නේ මේ පංච නීවරණ ධර්ම ටික පස් දෙනෙක් මාර්ගයෙන් විතක්ක ਵਿਚාර පීච සුඛ එකග්ගතා කියන චෛතසික පහෙන් එකිනෙකාට වුණ කියලා බලාගෙන ඉන්න එක. මෙතනින් එහාට හරි ලස්සන වැඩක් කියනවා මේකෙදි එච්චරම අදාළ නැහැ කියන්න බෑ. මේක හරියට අපි කිව්වොත් එහෙම ඡන්ද වේලාවක ලංකාවගේ රටක ඡන්ද වේලාවක ඒ නායකයේ විරුද්ධ පක්ෂයේ නායකයෙකුට එක එක මැරේ දාලා තිනවා යාව බලා ගන්න. ඒ මැරේ මාර්ගයෙන් අරයා දිනන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඡන්දි පාවිච්චි කරනකම් බලයේ තියෙන කට්ටිය කරන්නේ මරකල්ලි පාවිච්චි කරලා ඒ විරුද්ධ පක්ෂයේ එක එකනාව තර්ජනය කරලා මරනවා කියලා ඒගොල්ලෝ පෝස්ටර් ගලවලා මිනිසුන්ට ගහලා බෝම්බ ගහලා යටපත් කරලා තියන්නේ කොහොම හරි දිනනොයි කියලා හිතා මරකල්ලික මාර්ගය හරි දිනුවයි කියලා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? අර මරකල්ලිය ගිහිල්ලා රජයට කියනවා ඔයගොල්ලෝ දිනුවේ අපි නිසා. ඒක නිසා දැන් අපිට ඕනේ නැති කියන්නේ something එක. එහෙම නැත්නම් කියනවනම් අපේ ගාස්තු ගෙවන්නේ කියලා. රජය කරන්නේ හරියම ගාස්තු ගෙවීම කරලා ඊවටිට වැඩ ගන්න. ගත්තට පස්සේ යම් විදිහට සාධාරණ යමක් කියලා නම් ඇත්තටම රජය කොහොම හරි සලකනවා. කවදාකවත් මේ මැරයෝ දුන්නට සතුටු වෙන්නේ නැහැ. ඒගොල්ල දිගින් දිගටම දිගින් දිගටම බලය ලැබුණු රජයට බලපෑම් කරන්න හදනකොට රජය මොකද කරන්නේ? සාධාරණ නීතියත් මේගොල්ල පොලිසියෙන් අල්ල හිරිට ගන්න. ඉරි දැමීමට පස්සේ රජය තමන් අතේ අරගොල්ල පොලිසිය යටතේ නැත්තම් මේ රිමන්ඩ් එකේ නැත්තම් හිරගෙදර දානවා වගේ මේ පස් දෙනා විතක්ක විචාර පීචසුක එකක් ගතා කියන කල්ලිය දාලා තමයි මේ නිවර්ණ පහ යටපත් කරන්නේ. නමුත් අන්තිමට මොකද වෙන්නේ? මේ විතක්ක විචාර දෙක ඕනට වැඩිය දඟ කරන්න පටන් ගන්නවා. අර මරවරු ගිහිල්ලා රජයකට බලපෑම් කරනවා වගේ එතකොට රජය පවත්වන්න බැරි වෙනකොට දිවිනි ධ්‍යානයට යනවයි කියලා කියන්නේ මේ ප්‍රධාන මරවරු දෙන්නේ ආය අල්ලලා දානවා හිර කූඩුවකට විතක්ක ਵਿਚාර දෙක නැති දෙන්න තමයි බොහොම කලබල කරන්නේ. එදින නිසා ධ්‍යාන දිගේ ඉදිරියට යන්න බෑ. එදින නැවත නීවරණ ගෙනත් දෙනවා. ඒක නිසා දෙවෙනි ධ්‍යානයට යනකොට අර දිනන්න උදව් කරපො ධ්‍යානයක් ලබන්න උදව් කරපො ඒ චෛතසික දෙකක් මෙල්ල කර ගන්නවා ප්‍රහාණය කරලා දෙවෙනි ධ්‍යානයට යනකොට පීචි සුඛීකන්තතාව විතරයි තියෙන්නේ. එතෙන් ඊගෙන පස්සේ ප්‍රීතිය ඕනට වැඩිය නටන්න පටන් ගන්නවා. මොලේ උඩ දාන්න පටන් ගන්නවා ආය විතක්ක ਵਿਚාර ඇති කරන මට නැත්තම් නිවර්ණ දිවයි. එතකොට ඒක නැති සුඛය විතරක් ඉල්ලනවා. සුඛේ කාග්‍රතාව හිත ද්විතිය අධ්‍යානි අන්තිම ගියාට පස්සේ මේ සුඛේ තාමත්ම සාන්ත චෛතසිකය උපේක්ෂාට බාධාකාරී වෙනවා. බාධාකාරී වෙච්චාම ඒකාග්‍රතාව උපේක්ෂා සහිත හතරවෙනි ධ්‍යාන ඉල්ලීම මාර්ගෙන් සුඛය ප්‍රහාණය කරනවා. අනිත් විදිහට රජේ ලබා ගන්නකොට විශාල මරවර කල්ලියෙක් එක්ක වැඩ කරන ගියාට රජේ තහවුරු වෙනකොට අර මරවරයෝ එක එකනා එක එකනා අදාළ නීති මාර්ගයෙන් යටපත් කළ තමයි රාජ්‍ය බලය ගන්න. අනිත් වගේ තමයි අපි හිතත් මේ නීවරණ පහත් එක කරන්න බෑ කියලා දැනගත්තාම අපි මේ නීවරණ යටපත් කරන්න විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ඒ හා සමානව මූණට මූණ දාලා වැඩ කරන්න පුළුවන් සෝබන චෛතසික පහක් එක්ක. නමුත් මේ සෝබන චෛතසික විපස්සනා විදි උපක්ලේශ වශයෙන් දැනගෙන ප්‍රහාණය කරන්න ඕන. අපි මසහාකච්ඡා කරා ඒ වගේ තියෙන අර ඕබාස ඥාන පීටි සුඛ පස්සද්දි පග්ඝ ආදී දේවල් යම් ප්‍රමාණයකට වැඩ අරගෙන ඒ වුණාට වැඩිය අපේ හිත වශීකරණ පටන් අරගත්තොත් ඒවා දුරු කිරීමේ ශක්තිය තියෙනවා. ඒ වගේම තමයි ධ්‍යානයක පළවෙනි ධ්‍යානය ඉඳලා හතරවෙනි ධ්‍යානයට යනකොට ඒ අමාරු චෛතසික අයින් කරමින් තමයි උඩට යන්නේ. ඒක ඇත්තටම මේ නීවරණ පැත්ත නෙවෙයි මම මේ කතා කරන්නේ. නීවරණ දුරු කිරීමට පාවිච්චි කරන චෛතසිකයන් මුලින් ඉඳලා අගටම ඒකාකාරීකමට අපි පාවිච්චි කරන්නේ අදාළ ප්‍රයෝජනේ ගත්තට පස්සේ ආව පැත්ත කරගන්න. ඊගායකනත් පැත්ත කරගන්න. ඊගායකනත් පැත්ත කරගන්නවා. අන්න ඒ ධර්මයේ දන්නේ නැති වුණොත් අපි හැමදාම අර නීවරණ නැති කරපු සෝබන චෛතසික අගය කරන්න පටන් අරගත්තොත් ගමනක් නැහැ. ඒව අවශ්‍ය වෙලාවෙදී අතහරින්න. එක එක කැල අතහර තමයි උඩට යන්නේ. සාමාන්‍යම රොකට් එකක් මේ හඳට යන්න ලෑටි කරලාපුවාම ඒක සාමාන්‍යයෙන් මීටර් 100ක් විතර උස විශාල අටල්ලක තමයි ගොඩනගන්නේ. ඔබ ලොන්චින් රොකට් එක පත්තුලා ඉවර වෙනකොට ওই රොකට් එකෙන් 60%ක් විතර ප්‍රමාණයක් පිච්චිලා වැටෙනවා. ඊට පස්සේ උඩට යනකොට යන්නේ පොඩි කැලක් හන්දට බස්සන්නේ බොහෝමත්ව පුංචි කැලක් එක ෂැටල් කොක් එක විතරයි. ඒ මුළු අරගෙන යන ප්‍රමාණය තාම පුංචි කැලක් තමයි ගමන සිද්ධ කරන්නේ. ඒ වගේ මේ චෛසික ගොඩාක් මාර්ගින් අපි නිවර්ණ යටපත් කරගෙන හිමීට එව්වත් හලලා නිවනට යනකොට නැතුවම බැරි කොටස් ටික විතරයි ගෙනියන්නේ. එක්සය යෝගාවචරය දැනගන්න ඕනේ. මෙවට වැඩ කරන්න ඒ තැනට ගැළපෙන උපක්‍රම රාශියක් සරුවචනංශ කොට ගහලා තියෙනවා. ඕක කන බල්ලන් ගහන්න වගේ තොගේට වැඩ කරලා බෑ. පටන් ගන්නකොට අපි එහෙම තමයි කරන්නේ. නමුත් ඉස්සරහට යනකොට ශිල්පීය ඥාණයෙන් හොඳයි කියලාවත් නරකයි කියලාවත් තෝරන්නේ නැතුව තාක්ෂණයට ගැළපෙන තාලෙට බුදුහාමුදුරුවෝ දීලා දෙන උපදේශ මට්ටමට ඒ දේවල් එතන හලහලා යන්න වෙනවා. මුලදීම නීවරණ පහ ඇලුවට පස්සේ හලන්න වෙන්නේ නීවරණ හලන්න පාවිච්චි කරපු හොඳයි කියන චෛතසික. ඒක හලාගෙන හලාගෙන ගියේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. මේව තමයි මට උදව් කෙරුවේ කියලා මෙව්වා. හැමදාම සිප වෙනදගෙන තියාන හිටියොත් අපේ ප්‍රගමනේ නැති වෙනවා. ඒක නිසා කාමච්ඡන්ද චෛතසිකය කාමච්ඡන්ද කියලා කියන්නේ විවිධ අරමුණු කරා හිත දුවන ගතිය, රූප, ශබ්ද, ගන්ධ, රස. මේක අපි <td>මාරු කරන්නේ මෙල්ල කරන්නේ ඒකාග්‍රතාවය කියන එකම අරමුණක බොහෝ වේලා පවත්වන චෛතසිකය. ඒ කාමච්ඡන්දේ බුදුහාමුදුර සඳහන් කළ තියෙනවා ණයක් වගේ කියලා. මිනිස්ෙක් ණයක් අරගෙන ඒකෙන් කාලා නැත්නම් ව්‍යාපාරයක් කළා ඊට පස්සේ ණය ගියා ගන්න බැරි වුණා වගේ තමයි අපි මේ කාමරාජිනියගේ කාමරාජධානියේ බත් බැලයට වැඩ කරන වාල්ලු කොච්චර ඒකට වැඩ කරත් කාමරාජිනිය සතුටු වෙන්නේ. අපිට කියන්න පුළුවන් නම් අපි මේ කාමරාජිනීගේ රාජ්‍ය විශාල වැඩකන්දරාවක් කරනවායි කියලා. ඒක ඇත්තටම බුදුහාමරගේ පැත්තෙන් බලනකොට බැල මෙහෙමයක්. මොක කාම ලෝකයේත් හිතන්නේ ලොකු ජයග්‍රහණයක් කියලා. මේක තව පැත්තකින් කියනවා නම් හිරකූඩුවකට වැටිච්ච මිනිස්සෙක් කවදාරි හිතුවොත් මේ හිරගේ හරිය විශාලයි අපේ අම්මට තාත්තට හදන්න බෑ ඒ නිසා මං අද ඉන්නේ ලොකු ගේක මේ අපේ ගෙදර පොල්ලතු තියෙන්නේ මේක උළු අහලා තියෙන්නේ අපේ ගෙදර තියෙන දොරවල් චිප්බෝඩ් වලින් හදලා තියෙන්නේ මේක විශාල අඟල් දෙකේ දොරවල් ගහලා තියෙන්නේ අපේ ගෙදර තියෙන යකඩ සරණේතු මේකේ තියෙන පිත්තල සරණේතු කියලා අර හීර ගෙදර තීන්ත ගන්නයි පොලිෂ් කරන්නයි පටන් අරගත්තොත් ඒක පේන්නේ මේ මාසේ තියෙන තක తీරුකම වගේ තමයි මේ කාම ලෝකේ දඟලන අය තමන්ගේ හිර ගෙදර තමයි මේ පහට කරගන්නේ. ඒක තමයි මේ පොලිෂ් කර කර සන්තෝෂ වෙන්නේ. මම ලොකු හිර ගෙදරක ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒක නිවන් ලැබුව පැත්තෙන් බලනකොට මේකට දෙවිය මොකද තක తీරුකමක් කියලා හිතනවා. මේකෙන් ගැලවෙන්න උත්සාහ කරන වෙනුවට ඒක තින්ත කගා. ඒක පොලිෂ් කර කර මේ හිර ගෙදරන ආඩම්බර වීමක් තමයි මේ කාමයේ ගැන දැන් නැතුව කර නැත්තන්ගේ කතා. ඒ නිසා ඇත්තටම මේගොල්ලන්ට එක සටනක්වත්. ඒගොල්ලන්ගෙන් අපිත් එක්ක උරුට්ටුවක්වත් ඇති කරන දෙයක් නෑ. අනුකම්පාවක් ඇති වෙනවා. මේ කාම භෝගේ පොලිස් කාම ලෝකේ කාම හිරගෙදර සුද්ධ කරන ඉලක් කවදද කවුද සන්තෝෂයටපත් වෙන්නේ. එන්ඩෙන්ඩෙන්ඩ හිරගෙදරට බැඳලා මිශක්ක ඒකාග්‍රතාවය කියලා කියන්නේ ඒ වෙනුවට විකල්පයක් වශයෙන් එකම අරමුණක පවත්තන්න යනවා. පවත්තනකොට සමාධි ශික්ෂාව ඉක්මෝලා විපස්සනා ශික්ෂාවට ගියාට පස්සේ ඒකාග්‍රතාවයේ ඉන්නකොට ආයසරයක් කාමේ ඇවිල්ලා එයාගේ තියෙන ඔලොමලකමට ඔළුව දානවා. පරණ පුරුදු ආස සද්ද ඇහෙන. රූප පේනවා. ගඳ දැනෙනවා. රස දැනෙනවා. පහස දැනෙනවා. හිතවිලි එනවා. අන්නේ මේ හිතවිලි එනකොට Tamange හොඳ සතියක් තියෙනවනම් ඒ වගේම වංජනික ධර්ම වැඩ ගන්න හැටි දන්නවනම් අන්නේ එන හිතවිල්ලට කාමයේ මාර්ගයෙන් මතුකරන මේ කාම විතක්කවලට කවදාකවත් ප්‍රතික්‍රියා නොකර මේ කාමයේ නැති තැනට මෙන්න කාමයේ ඇතුල් වෙන හැටි. කාමයේ නැති තැන කාම ආසාවල් ආවට පස්සේ අපි මේ විදිහට අපි කුලප්පු වෙන හැටි. ඒක ගියාට පස්සේ හිතාපව් තැම්පත් වෙන හැටි කියන මේ තුන දැකීමෙන් තමයි අපිට කාමච්ඡන්දය පිළිබඳව අවසාන නිගමනයකට එන්න පුළුවන්. එන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි සතිපට්ඨාන සූත්‍රයේදී කාමච්ඡන්දය ගැන කියලා දීලා තියෙන්නේ. නැති කාමච්ඡන්දයක් එනකොට, ඇති කාමච්ඡන්දය පවතිනකොට, තියෙන කාමච්ඡන්දය යනකොට මේ කෙලසුණයි කියලා හිතනකොටත් මේක ප්‍රහාණය කරන අදහසක්වත් නෙමෙයි. කාම ආශාවේ, කාම විතර්කයේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන වශයෙන් ස්වභාවය දැක ගැනීම තමයි යෝගාවචරය උත්සාහ කරන්නේ. ඉතින් පුංචි පුංචි ආසාවල් භාවනා කර කර එනකොට යෝගාවචරයක අමුද්‍රව්‍යයක් වශයෙන් පාවිච්චි කරලා කාමයේ ඇතිවීම, පැවතීම, නැතිවීම දකිනවා. ඒක සාමාන්‍යයෙන් ඒ කාම ආසාවල් එක බැලීම අසාධාරණ වැඩක් නැත්තම් සදාචාරීට තොර වැඩක් වැරදි වැඩක් කියලා තමයි අපි සාමාන්‍ය කල්පනාව තියෙන්නේ. නු සර්වඥාන්සේ මේ ධර්මානුපස්සනාදි කියනවා එහෙම කෙරුවොත් කවදාකවත් කාමයේ මුලැමැදග දකින්න වෙන්නේ නැහැ. ස්වභාවය දකින්න කාමයේ හැටි බලන්න. ඒ වගේම ද්වේෂය එනකොට නුරුස්නා ගති ව්‍යාපාද හිතවිලි එනකොට අපි කරන ව්‍යාපාදයට ව්‍යාපාද කරන එක. තරහට තරහ යන එක. මොකද එතකොට වෙන්නේ මොකද්ද? තරහට පෝෂණය ලැබෙනවා, තරහට ආහාර ලැබෙනවා. ඒක දෙගුණ තුනකින් වැඩෙනවා. තරහ එනකොට මේක කාමච්ඡන්දේ නෙවෙයි, අරමුණ නෙවෙයි. මේක මේ කාමය මේ මතුවෙනවා, මේ පවතිනවා, මේ නැතිවෙනවා කියලා දැක්කන්න පුළුවන් වුණොත් අපිට සංසාරේ ඉස්සල්ලාම වතාවට කාමයාගේ මේ ද්වේෂයාගේ කාමයට වෙනස් ගති, මූල කර්මස්ථානට වෙනස් ගති ආදි වශයෙන් එක වෙන්කොට දැනගෙන නාම රූප පරිච්ඡේද ඥානෙ ඉතාමත් උත්කෘෂ්ට අවස්ථාවක් තමයි මේ ක්ලේශ ධර්ම පහළ වෙනකොට. ඒ ක්ලේශ ධර්ම අනික් ක්ලේශෙන් වෙන් වෙන හැටි, සෝබන චෛතසිකයන්ගෙන් වෙන් වෙන හැටි, අරමුණෙන් වෙන් වෙන හැටි වශයෙන් වෙන් වෙන වශයෙන් දැක් ගන්න පුළුවන්. ඒක ඒ කාමච්ඡන්දය වෙනුවට කවදා හෝ කාමච්ඡන්දනේ ද්වේෂය ව්‍යාපාදේ වෙනවන කවදෝ ද්වේෂයක් දැක්කා කියලා සතුටක් පහල කරන්න පුළුවන් නම්, ප්‍රීතියක් පහල කරන්න පුළුවන් නම්, අන්නේ එදාට තමයි අපිට පුළුවන් වෙන්නේ විපස්සනා වශයෙන් ද්වේෂය වෙනුවට ප්‍රීති චෛතසිකේ භුක්ති විඳින්න. ඒක විශාල අන්තිම කෙලවරේ තියෙන අභ්‍යාසයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම නිදිමත අපි ඉදත් කතා කරපු විදිහට සෝවාන් වෙච්ච යත්තන්ට පවා ඇවිල්ලා අර විදිහට නොදැනෙන නොතේරෙන තත්ත්වයකටපත් වෙනවා. පත් වෙනකොටම හුඟව දෙනෙක් වෙන්නේ හිත වටගෙන පශ්චාත්තාප වෙලා ලැජ්ජාවටපත් වෙනවා. ඒ ලැජ්ජාවටපත් වෙනකොට සතියේටවත් සමාධියටවත් වැඩ කරන්න වෙලාවක් නැහැ. ඒ වෙනුවට දැනගන්න ඕනේ ඒ නිදිමතට හෝ එහෙම නැත්නම් අර නොදැනී යන තත්ත්වයටපත් වෙන්න චිත්තක්ෂණයකට හරි කලින් සුළු වේලාවකට කලින් අපේ විතක්කය ඇද වැටිලා තියෙනවා. එන හිතලා තියෙනවා ඒකයි නිදිමත ඇවිල්ලා තියෙන්නේ. මම ඉන්නේ මොකේද කියලා අරමුණ අඳුන ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක නිසා එහෙම වෙනකොට නැවතත් විතක්කේ යොදවලා තමනර තිබුණු මූල කර්මස්ථාන මෙහිට ගත්තොත් ගන්න පුළුවන් කරලා උත්සාහ කෙරුවොත් අර හිතේ තියෙන කේ දැරි ගති නැති වෙලා නිදිමත ගති නැති වෙලා ආය ප්‍රබුද්ධ තත්ත්වයකට ගන්න පුළුවන්. ඒක නිසා නිදිමත නොයේවා කියලා කල්පනා කළ කවදාකවත් අපිට නිදිමතේ මුලැමැදක දක් ගන්න වෙන්නේ නැහැ. නිදිමත පැමිණේවා කියලා කල්පනාවකුත් නැහැ. පැමිණෙන යම් අවස්ථාවක් වෙනනම් පැමිණිච්ච අවස්ථාවේකේ මුලැමැදක පරීක්ෂා කිරීම තමයි ඒ සතිපට්ඨානයේ ධර්මානුපස්සනාවේදී සඳහන් කරන්නේ. ඒකෙම සැක පහළ වෙනවයි කියනකොට සැකේට වැඩිය මේ පශ්චාත්තාපයේ සාහිත කුලප්පු වෙන ගතිය ඒක තමයි මම හිතන මුඟ දෙනකොට විශේෂම තරුණ පිරිස වලට තියෙන්නේ භවනා කරනකොට කල්පනාවල් එනවා. එකක් සැක, අනිත් එක පශ්චාත්තාප, අනිත් එක ඉතී ගැන කල්පනා කළ ඉන දේවල්. ඉතින් මේ එකක්වත් ආත්මීය ලක්ෂණ නෙවෙයි, හිතලා ගන්න දේවල් නෙවෙයි, ස්වභාවයෙන් මතුවෙන දේවල්. මතුවෙනකොට අතීතානුධාවන චිත්තේ කියන අතීතයේ අරමුණු කරන හිත, අනාගත පැටිකංකනේ කියලා ඉස්සරහසල දුක නැහිත දෙක වෙන් කර ගන්න පුළුවන්. එතකොට හරි ලේසි හරියට සතුරා ළඟන දනුවක් කරා. මේකෙදි කියනවා වයසක ඇත්තන්ට බොහෝ විට පහළ වෙන්නේ අතීතානුධාවන චිත්තේ වික්ෂෝපේ. තමන් කරපු ජීවිතයේ ඇති වෙච්ච අත්‍යද්ධිකන් නිසා අනේ මම මේ වැරදි කරපු නිසානේ මට මේ දේ වුණේ කියලා අතීතානුධාවන චිත්තං විකෝපානුපදිතං සමාධිස්ස පරිපන්තෝ. හිත නිතරම අතීතයේ ගත කරන්නේ පශ්චාත්තාප වෙනවා සමාධිමත් වෙන්නේ. ජීවිතේ පටන් ගන්න තරුණයෙට සිද්ධ වෙන්නේ අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං සමාධිස්ස පරිපන්තෝ. සම්මසිලායම අනාගත දැල්සුම් හදනවා. හිත වර්තමානයේ තැම්පත් වෙන්න දෙන්නෙම නැහැ. ඉතින් මේ දෙක වෙන් කර ගන්න පුළුවන් නම් මේක ඇත්තටම වයසක අයට අනාගත දැල්සුම් එන්නේ නැහැ කියලා අදහසකුත් නැහැ. තරුණ අයට පශ්චාත්තාපේ නැහැ කියන අදහසකුත් නැහැ. වැඩියෙන් පහළ වෙන්නේ මේ දෙක. අන්නේ දෙක එක එක වෙන් කරලා හඳුර ගන්න පුළුවන් නම් මේ මතු වෙන අයාලේ යන හිතවිලි තුලින් ධර්මතාවයක් මතු කර ගන්න පුළුවන්. ඔය හැම වෙලාවෙම බැඳිච්ච සාධක අතීතේ සංකල්පනා කරන ඕනම කෙනෙකුට අනිවාර්යයෙන්ම පශ්චාත්තාපය තමයි එන්නේ. ඒක වෙනස් කරන්න පුළුවන් සත්‍යක් නෙමෙයි. ඒ වගේ අනාගතයේ සතුටු කරන ඕනම කෙනෙකුට විකම්පිත ගතියක් ටිකස්මක් තමයි එන්නේ. ඉතින් මේ ධර්මතාවය අතර තියෙන සම්බන්ධතාවයේ දැකීම අර නීවරණ කියන කෙලෙස් පැත්තට යනවා වෙනුවට ධර්මතාව මතු කර ගැනීමේ හැකියාවක් වෙනවා. ඉන්නේ විදිහට ඒ එහෙම හිත දුවමින් අරමුණ අමතක කරපුවාම එන වෙහෙස කරගතිය වෙනුවට ඒ බව දැනගෙන යම් වෙලාවක අරමුණේ හිත පැවතුනා නම් සුඛේ මතුවේ. ඒක කවදාකවත් අපිට මේ අතීත අනුභවන හිත අනාගත ප්‍රතිකංකන හිත කියන දෙක මතුවේ නැතුව සුඛේ කියන චෛසිකේ වෙන් කරගන්න අමාරුයි. මේ චෛසික වල තියෙන වෙන වෙන ගුණ දැනගන්න අමාරුයි. ඒක ධර්මානුපස්සනාට ගියාට පස්සේ එක ප්‍රධාන ආකල්පමේ වෙනසක් වෙනවා. කෙලස් කියලා හෝ පින්ගතේ කියලා වෙනසක් නැතුව හැම දෙයකම තියෙන ස්වභාවය වටහා ගැනීමට උත්සාහ කරන්නේ. මම හිතනවා මේක තමයි අමාරුම දේ. ඒ අතීතයේ අනේක දකින්නකොටම පශ්චාත්තාප වෙනවා අපේ හිත. මම යටි මරද්දා සිද්ධ වුණා. නිවරණයක් කියලා පශ්චාත්තාප වෙච්ච ගමන් සමාධියට සතියට ඉඳ නැහැ. උද්භව ධර්මතාව කියලා විතරක් කල්පනා කරන්න පටන් ගත්තා. අනාගතයට දුන අතීතයට දුන එක ධර්මතා හිතේ ඇති කියලා බැලුවොත් ඒක සුඛය වගේම චෛතසිකයක්. ඒ වගේම සැක උපදවන ගතිය සහ ඒ වෙනුවට විචාර බුද්ධිය කියන එක දෙකේ තියෙන වෙනස ගැතුව කිසිම වෙනසක් නැහැ. මේ දෙක වෙන්කොට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක යෝගාවචර ජීවිතයේ උත්කෘෂ්ඨම ඵලයක් කියලා කියන්න පුළුවන්. අර මෙතෙක් තුන හරි වැරදි ભેදේ අයින් වෙනවා හිතෙන්. සාධාරණ අසාධාරණ කියන කතාව අයින් වෙනවා. ධාර්මික අධාර්මික කියන්නේ අයින් වෙනවා. අයින් වෙලා එකින් එක එකින් එක වෙන් කරලා හඳුනා ගන්න එකයි තියෙන්නේ. මේ සබන් කියලා අපි යතේ ගන්න මේ රසායනික ද්‍රව්‍යයේ හොයාගන්න ඉස්සල්ලාම ප්‍රධාන වෙලා තියෙන ඔන්න වගේ මූල ධර්මයක්. ඒ මොකද මේ තෙල් කුණු කියන જાතිය කුණෙන් කුණ බැඳිලා හිතේ නිකන් තට්ටුවක් බඳලා දානවා. බැඳලා කොච්චර පිස්සක් පිළලාගෙන ගියත් යන්නේ නැහැ. සබන් වලින් කරන්නේ අර එක එක කුණු කෑල්ලක් අනිත් එකේ වෙන් කරන්න මැද සෙවල තට්ටුවක් ඇති කරනවා. ඒ සබන් ගාලා ඇති දැම්මට පස්සේ අර කුණු කුණට බැඳෙන ගතිය වෙන් වෙලා කුණු අංශු තනි වෙනවා. තනි වුණාට පස්සේ කුණු අංශු වල බලය ගන්නවා. කරන පස්සේ වතුර ආපු ගමන් එක එකන ගලවල යනවා. කුණු අංශු එක එක අත්තල් බැඳගෙන හිටියොත් කවදාකවත් බෑ ගලවන්න. ඒ නිසා සබන් වලින් කරන්නේ එකේ කඩන නිසා මේක කාමච්ඡන්ද එනකොට ඒක අනිත්‍යවත් එක තියෙන බැඳින් වලින් අයින් කළා. කාමච්ඡන්ද වෙන් කළා අල්ල ගන්නවා. මෙන්න මේ කාමච්ඡන්ද එනකොට ලකුණු. මෙන්න පවතිනකොට යන්නේ මෙන්න යනකොට ලකුණු. ඉතින් ව්‍යාපාද එනකොට ඒක වෙන් කළා හඳුන ගන්නවා. මෙන්න මතු වෙනකොට හැටි, මෙන්න පවතිනකොට හැටි, මෙන්න යනකොට හැටි. නිදිමත එනකොට ඒකත් වෙන් කළා හඳුන ගන්නවා. මේක මෙහෙමයි පටන් ගන්න, මෙහෙමයි පවතින, මෙහෙමයි යන්නේ කියලා. අතීතයේ ගැන හිතන හිතවිල්ල, අනාගතයේ හිතන හිතවිල්ල වෙන් කරලා හඳුනා ගන්න. සැක හිතන හිතවිල්ල වෙන් කරන. මෙන්න මේ වෙන් කිරීමෙන්ම කදාකත් නැති විදියට ඉන්දියා ධර්ම තියුණු වෙන අතර මෙව වෙන් වෙන්න පටන් ගන්නවා. ඒක දැසක්කේ බටේර ලෝකෙ වෙච්ච එක උපමා කතාවක් තියෙන්නේ. දරුව තුන්දෙනෙක් සයිත කොල්ල තුන්දෙනෙක් සයිත තාත්තගෙනි අවසාන වෙලාවේදී මර ඇඳේ ඉඳලා ඒ දරුවෝ තුන්දෙනා කතා කරලා කිව්වලු මගේ මේ බූදලිය උඹලා තුන්දෙනාට අයිති. හැබැයි මට එකක් අවශ්‍යයි. උඹලා තුන්දෙනා දිගටම එක සමගින් කටයුතු කරන්න ඕනේ. උඹලා තුන්දෙනා වෙන් වෙච්ච දවසේ මේ බූදලි විනාශ වෙනවා. ඒක නිසා තුන්දෙනාට කිව්වලු ගිහිල්ලා කූරුමිටියක් ගෙන්නේ කියලා. ඉරොටුමිටිය. ඊට පස්සේ ඉරොටුමිටි ඔක්කොම එකට බඳලා ඉලපතක් වගේ හරි ගසලා තාත්තා කිව්වලු තුන්දෙනාටම කඩන් දී කියලා. එක එක ටොක් කඩන්න බෑ. ඒ තාත්තා කිව්වේ එක එක වෙන් කළ දේවල් කළු කඩන් දී කියලා. සුතුස් කළා කඩලා දැම්. ඊට පස්සේ කළු මේ කූරු මිටි එකට කියන තාක්කා කඩන්න බෑ. මම එක එක වෙන් කිරුවට පස්සේ සුදුසු විදිහට කඩන්න පුළුවන්. ඒ නිසා නීවරණ පිළිබඳව ධම්මානුපස්සනාට ගියාට පස්සේ කරන්නේ එක එක නීවරණයක තියෙන විශේෂ ලක්ෂණ වශයෙන් එකින් එක එකින් එක කූර වෙන් කරනවා. සර්වඥයන්සේ සඳහන් කරන්නේ නලාගාරං කුංජරෝ කියලා. නලාගාරය කියලා කියන්නේ බටපතුරු වලින් බටකොටු වලින් හදපු ගයක්. නැත්නම් බටගාලක් කියලා ගන්න. ඒ බටගාල පෙනුම පෙනුමට ඇලියටත් වැඩිය විශාලයි. මොකද ඇලියා දන්නවනේ මේ කැලේ තියෙන පුංචි බටකොටු වලින් කියලා එක එක අයින් කරන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන් බටගාල ඇලියට ලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා අපි හුඹස් බයකින් බලන්න පටන් අරගත්තොත් නීවරණ රිත්තම එක තැනක තියලා අපේ ශක්තිමනි. අපිට ඕන කරනවා එක එක නියවරණයක් වෙන් කරලා හඳුනාගෙන එකක් එකක් බටගාලකට වෙච්ච ඇතෙක් බටකොටු මිටියක් අයින් කරන්න බටකොටුවක් අයින් කරන වගේ ඉලපතක් කරන්න බැරි මනුස්සයා එක එක කූර කඩන්න වගේ කඩන්න පටන් අරගත්තොත් කාලය ටිකක් වෙලා ගියාට මේක හැප්පෙන්න දෙයක් නැහැ. හැබැයි මේ මට්ටමට එනකොට මම අර දේශනාවේ මුලින්ම සඳහන් කරා වගේ අනිවාර්යයෙන්ම සීල මට්ටමේ මේ නීවරණ රාග දෝෂ මොහ දුරු කිරීමේ සදාචාරයක් තියෙනවා. ඒ වගේම සමාධි මට්ටමේ ටික වේලාවකට යටපත් කිරීමේ හැකියාව දක්වලා තියෙනවා. අනේකින් ඇතිවෙච්ච ගැම්ම තුල අදිෂ්ඨාන ශක්තිය තුල පෙරබැල්ම තුල තමයි අපිට නීවරණ කොටු කරන්න පුළුවන්. එක එක නීවරණයක් එනකොට ඒක වෙන්කොට හඳුනා ගැනීමට නම් ඒ නීවරණයට කැත හිතින් බලන්න නරකයි. මකා දැමීමේ අදහසෙන් බලන්න නරකයි. ඒ නීවරණයේ තියෙන ස්වභාවික ලක්ෂණ දැක ගන්න ඕනේ. හරියටම ආස්වාද ප්‍රසවාස කියන දෙකට හිත යොදා භාවනා කරන කෙනා ආස්වාසේ ප්‍රසවාසේ වෙන්කොට දැන ගැනීමට ගන්න ප්‍රයත්නයක් තියෙනවනේ. ආනාපානේ දිහා බලනවා නෙවෙයි ආශ්වාසයේ වෙන් වශයෙන් ඒකේ සීතල උණුසුම් ගති ප්‍රශ්වාසයේ වෙන් කළ දැනගත්තොත් ඒක මේ සාමාන්‍ය පොදු බැල්මට වැඩිය විනිවිද යමක් තියෙනවා. අනිත් වගේ මේ නීවරණ එක එකක් වෙන් කරලා ඒක පරිච්ඡේද කරනවා කියලා මේක පාලින් සඳහන් ගන්න වෙන් කළ බැලුවට පස්සේ ඒව අතර තියෙන කල්ලි ගැහෙන ගතිය පොදුවේ පහර දෙන ගතිය නැතු එක එකක් වෙන් කරුවට පස්සේ අපේ තියෙන ගුණධර්ම ටික හොඳටම ප්‍රමාණවත් වෙනවා ඒ නීවරණ ගලවලා ගන්න. ඉතින් ඒක නිසා අර මෙතෙන් පටන් අරගන්න බෑ කාටවත්. මොකද හේතුව සීලක පිටලා සමාධියක් තියාන මේ සතියක් තියාගෙන ගිය කෙනාට විතරක් මේක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි එතෙන්ට එනකන් ප්‍රහාණ සංඥාවේ තියෙන මකණේක. නමුත් විපස්සනා වශයෙන් ධම්මානුපස්සනා ගියාට පස්සේ පැමිණෙන හැම නීවරණයකටම අනිත්‍යවත් එක්ක කලවම් වෙන්න දෙන්නේ නැතුව අනිත්‍යවත් එක්ක වෙන් මේ අත්තල් බඳ ගන්න දෙන්නේ නැතුව එක 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 වෙන් කරන්න පටන් අරගත්තොත් අපිට ඒ නීවරණ දැනගත්ත පමණින් ඒ මේ නීවරණේ අනික් එකකින් වෙන්වීම දැනගත්ත පමණින් ඒකේ බලපෑම. ඒ බලබිඳීම තුළින් තමයි අපේ අදිෂ්ඨාන ශක්තිය වැඩෙන්නේ සතිය තවත් ප්‍රකට වෙන්නේ. මේ වගේම විෂම විවිධ තත්ත්වයන් අතරදී සමාධිය ඒකාග්‍රතාවය ඇති කිරීමේ ශක්තිය ඇති වෙනවා. ඉතින් මේ නීවරණ යටපත් කිරීමේ වැඩපිළිවෙල පරියන්කේදීද සිද්ධ වෙන්නේ සක්මනේදීද සිද්ධ වෙන්නේ එදිනදා වැඩවලදීද සිද්ධ වෙන්නේ කියන එකට ආරයක් නැහැ. ඕන තැනකදී එන්න පුළුවන්. ඉස්ලාම අපි සමාන පරියන්කේදී තමයි මේ රාග හිතිවිලි ද්වේෂ හිතිවිලි අඳුනගන්නේ. නමුත් අපිට බාධා වෙනවා වැඩියෙන් සක්මන් කරනකොට. අන්නේන හැම බාධාවකම නීවරණ දක්නාසුළු වලන්න පටන් අරගත්තොත් පරියන්ක පාරකට වැඩිය විචිත්‍රයි සක්මන් භාවනාව. නමුත් අවාසනාව හිටින්නේ පරියන්කේට වැඩිය සක්මනේදී සතිය ටිකක් අඩුයි. සමාධිය ටිකක් අඩුයි. ඊටwidetilde ගොඩාක් විචිත්‍රයි දිනදා කටයුතු වල. අපි වැඩ කරන පරිසරයෙන් අපිට අනන්ත නුරුස්නා දේවල් පහළ වෙනවා. ප්‍රිය උපදන දේවල් පහළ වෙනවා. නිදිමත කරන දේවල් පහළ වෙනවා. සැක උපදෝන දේවල් පහළ වෙනවා. අතීතනාගතයේ දෝන හිතිලි පහළ කරනවා. මේ පහළ වෙන හැම වෙලාවෙදීම ඒක ලාභයක් වශයෙන් කරගෙන මේක මට මේ භාවනාව දියුණු කරගන්න තියෙන සතිය දිනු කරගන්න හම්බෙච්ච ලාභයක් වශයෙන් කල්පනා කරන වැඩ කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට අන්තිමේ සිද්ධ වෙනව අහන්න කොයි කරදරේ තියෙද්දිද මට භවනා කරන්න බැරි කවුරු මොන විදියෙන් නීවරණ ඇති කරත් මම සූදානමින් ඉන්නවනම් මට කොච්චරක් මගේ හිත බෙරලා තියාගන්න පුළුවන්ද කියලා. එක දවසක් ඒ සර්වඥන්සේ එක බණ මතක් කරනු කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කැටකුරුළු පැටියෙක් කියන බොහොම දුර්වල කුරුළු පැටියෙක් දා උන්ගේ ඌට අම්මයි තාත්තයි කියලා දුන්නා. අපි නැති වෙලාවේ හාපු ඉඩමේ ඒ කියන්නේ පස්පෙරලා තියෙන ඉඩමේ මේ ශේෂ්ත්‍රයේ උඩට එන්නවා කැට ඇස්සේ ඕනතරම් පණුව අහුලන කාපන් උඩට එන්නපයි කියලා. මේක හිතවලු ඉතින් අවුවත පින්ටත් එක්ක හොඳයි කියලා උඩට වෙලා මො රජා වගේ ඉන්නකොට පියාගොස්ස කැවිලා ගහගෙන ගියා. ගහනකොට මේ කුරුළු පැටියා කියනලු මගේම දෝෂේ මගේ මට මෙහෙම වෙලා මදි මගේම දෝෂේ කියලා. යන ගමන් පියා කුසල තෝ කවුද යකෝ තෝගේ දෝෂ කියන්නේ තෝට වැඩි මම කොහොමදත් දුකයි මම තෝ කොහොමද මරණයි කියන. ඒක නෑ නෑ ඔබතුමා හරි මගේ දෝෂේ මට අම්මා තාත්තා කිව්වා උඹේ නියම තන හිටියානම් බහුවෙන්නේ නෑ කියලා. නමුත් මගේ මොඩකමට මම මතුනේ ඒ නිසා මේක මගේම දෝෂ. ඊට පස්සේ කිව්වලු පියා කුසතෝ හිතනවා දැන් තෝගේ තන හිටියොත් මට තෝ අල්ලන්න බැරි වෙයි කියලා. දැන් ඒක 100% සාර්ථකයි. ආහෙනම් කියලා තරගන. බේරන් ගිහිල්ලා බේරියන් කියලා. ඉතින් එතකොට මේ කුරුළු පැටියා ගිහිල්ලා ආයසරයක් හම්බෙච්ච අවස්ථාවේදී කැට ඇස්සේ කැට උඩයි කකක්ක ඉන්නකොට ඌට තේරුණාලු කැටේ උඩ ඉන්නකොට එක පාරටම ආයසරයක් පියාකුස ගහනවා. ගහනකොටම කැටේ අරට ගියා. පස් කැටේ අර පියාකුස ඇවිල්ලා ගලේ වැදිලා පස් කැටේ වැදිලා පොපු බෙල්ල මැරල ගියා. යකි තමයි අපි දන්නවනම් මෙන්න මේ දුර්වලතාවකට මට ඉඳයි මම මෙහා දන්නේ කාමයට. මෙන්න මේ දුර්වලතාවය කියන ද්වේෂයට මේ නින්දට මේ සැකයට මේ මේ පශ්චාත්තාවයට කියලා දැනගෙන ඉන්නවනම් ඒ නීවරණට ඇවිල්ලාට පහර දෙන්න තියෙන අඩු වෙනවා. අපි ඒක නොදැන ඒකට පොහොර දැම්මොත් තමයි අපි හරියට ඉදිකට මේ මහාන මැසිමේ උඩින් නූල එනකොට යටින් නූලෙන් කොක්ක වැදුනොත් තමයි මැස්ම වදින්නේ. උඩින් කොක්ක එනකොට 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 යටින් කොක්ක වැදි වැදි ගියොත් දිගටම මැස වැහෙනවා. අපි දන්නවනම් මෙන්න මෙතෙන් යනකොට මට සාමාන්‍ය රාගෙ මතුවෙනවා. මේ වැඩි වෙනකොට මට ද්වේෂෙ මතුවෙනවා. මෙතෙන් යනකොට මට නිදිමත මතුවෙනවා. මේකට යනකොට මට පශ්චාත්තාප අතීත එවුව එනවා. මෙතෙන් යන සැකමත් වෙනවා කියලා අන්න ඉතින්ද යන්න ඕනේ. සතිය කියන ආදම්බර අරමුණ අතට තියාගෙන කොඩිය අතේ තියාගෙන එතකොට ඒක එනකොටම අපිට පුළුවන් දැනගන්න සූදානම්ව ගියොත් සූදානම් නැතුව ගියාට වැඩිය ලොකු වෙනසක් යුතු එක බලන්න පුළුවන්. ඒකට මොන දෙන්න පුළුවන් ඒකේ ස්වභාව ලක්ෂණ එනකොට හානි කරනකොට යනකොට ලකුණු දකින්න පුළුවන්. අන්න එහෙම කරලා ඒකට ඉදිරිපත් වෙලාම තමයි අපි පන්නරේ හයි කරගන්නේ. අපි පැතිරෙන ස්වයින් ෆ්ලූ හරි කමන්න මොකක් හරි ලක් පැතිරෙන තැනකට ඒට අදාළ ප්‍රතිශක්තිය අරගෙන ප්‍රතිදේය ඇඟට විදගෙන වැක්සින් එක කරගෙන ගියොත් අපි යන්නෙම විශ්වාසකින් විසබීජ තිබුණාට අපිට වදින්නේ නැහැ කියලා. විසබීජ නොනිනවා නෙවෙයි. එතකොට ඇතුළේ ප්‍රතිදේය තියෙනවා. ඒක නිසා අපිට මුණ දෙන්න පුළුවන්. අපි භාවනා කරන කෙනා මුලදි මුලදී භාවනා මධ්‍යස්ථාන හොයන යනවා. නිස්සද්දයෙන් හොයනවා. අනිකයටත් කියන හද්ද කරන්න එපයි කියලා. එහෙම කරලා කරලා ටිකෙන් 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 සතිය වැඩෙනකොට හැමදාම ඒ වගේ අන්තිම ප්‍රසස්ත තත්ත්ව හොයාගෙන එහිම läge ඉන්න නරකයි. මතුවෙන බාධාවලුදි ටික 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 මේ සතිය යොදවලා මේ සමාධිය යොදවලා ඒ සතිය කැඩෙන්න ඇරලා. ඒ නිවර ධර්ම මගක් එන්න ඇරලා. මට කොච්චරක් මේකට මුහුණ දෙන්න පුළුවන්ද වෙන විදියට කියනවා නම් ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන්ද කියලා බැලීමේ අර තමන්ගේ තියෙන සතිය සමාධිය සහ අතුලෝක ධර්මයට කම්පා නොවීම ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩෙනවා. අනේ වැඩෙන වාසියගේ උප්පරීමේ ප්‍රති පරීක්ෂා කරන තැන තමයි ඉදිනදා කටයුතු. ඉදිනදා කටයුතු වලට ගියාම අපට අසීමිත බාධා එනවා. හිතාගන්න බැරි මට්ටමේ වෙනවා. අනේ සෑම දෙයක්ම හිතාගෙන යන මේ පෙර අපේ හේතුඵල කර්මයකටයි මේක එන්නේ. ඒ නිසා මේක කවදාකවත් මූණ නොති. අපි කවදාකවත් මේක ඇඟිලා ජීවත් වෙන්න බෑ. ඒ නිසා එන හැම දෙයක්ම කිසියම් බාධාකින් තොරව එන්න දෙන්න. මට ප්‍රතික්‍රියා නොකර සිටීමට තියෙන තමන්ගේම හැකියාවල් පාවිච්චි කරන්න පටන් අරගත්තොත් අපි හරියට වැස්සක් වෙලා රෙකෝඩ් එකක් දාගෙන යනවා වගේ. ලෙඩ රෝග තියෙන තැනට වැක්සින් එකක් කරන් ගියා වගේ. කවුරු කොහොම අපිව ආසාදනය කරන්න හැදුවත් යම් ප්‍රමාණයකට අරස වීමේ ශක්තිය අපේ තුලටම ආපු දවසේ තමයි අපිට ධර්මෙ වැටෙන්නේ. අපි එක්කන් දීයෝ යදිනවා නම් බුදුන්ට කියනවා නම් මේ ශාප කරනවා නම් යදිනවා නම් ඒ තාකල් වෙන්නේ අපේ මානසිකත්වයේ අදිෂ්ඨාන ශක්තිය ඉන්ද්‍රිය ධර්ම මොට වෙන එක විතරයි. මැලවෙන එක විතරයි. කබර වැටෙන එක විතරයි. දුර්වල වෙන එක විතරයි. එතන සතිය සමාධිය පරියන්කේදී හොඳට පුරුදු කරලා ටික 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 එන ඒ නීවර ධර්ම වලට බුහුණු කරලා සක්මන් කරන වෙලාවේදී ඊට වැඩිය ප්‍රකටව ප්‍රබල වෙනකොට පුළුවන් තරම් මේක මම මේ මට්ටමට මගේ සති සමාධි දිනු කරන්න ඕනේ ප්‍රතික්‍රියා නොකර ඉඳගෙන ගන්න ඕනේ කියලා එතනදා ජීවිතයේදී තියෙන සෑම දෙයකටම කවම කවදාකවත් නොවිය යුතු දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒ ලෝකෙ සිද්ධ වෙන්නේ වෙන්න ඕනේ දේ. මේ දේ මට වෙන්න එපා කියලා යම් කෙනෙක් හිතනවා නම් ඒකෙන් අදහස් කරන්නේ එතුමා හෝ එතුමිය තමන්ගේ හිත දුර්වල කර ගැනීමක් පමණයි. මේ වෙන දෙයට කවදා හරි මම 100%ක් මොන දෙන්න ඕනෑ කියලා හිතුවොත් එnde ende ende වීරයන් වඳින පුද්ගලයෙක් නෙවෙයි වීරයෙක් බවට පත් වෙනවා. අපිට හරියට බැලකමක් තමයි අපි වීරයන් වන්දනා කරන්නේ. වීරයන් වන්දනා කරන්න කරන්න අපි දුර්වල වෙනවා. අපි කවදා හරි අදිස්ථාන කරන්න ඕනේ වීරයන් වෙන්න. වීරයන් වෙන්න නම් කරන්න තියෙන එකම දේ සතුටට මුහුණ දෙන්න. සතුටට මුහුණ දෙනවා කියලා කියන්නේ ප්‍රතික්‍රියාවක් නෙවෙයි කියලා අවධාරණය කරනවා. දුවට ඒකට මුහුණ දෙන්න පටන් අරගත්තට පස්සේ අපේ වරින් වර පොඩි පොඩි තුවාල සිද්ධ වෙනවා. පසුබෑම් සිද්ධ වෙනවා. සිද්ධ වුණාට මොකද ඇතුලෙන් එන ශක්තිය ස්වයං සිද්ධ ශක්තියක් එන්නේ. කිසිසේත්ම වෙන කෙනෙක් තුල නෙවෙයි වෙන තැනකින් නෙවෙයි එන්නේ එතනින්. ඒකට කියනවා ස්ථානෝචිත ප්‍රඥාව කියලා තන්වැසි නෝන කියලා කියනවා. නැත්තම් appropriate technology කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මේක කොච්චරක් අපට දෙන්න උනන්දු කරාද කියලා කියනවනම් උන්වහන්සේ කොටින්ම අධි ගෝදගත්තා උඹලා වෙනුවෙන් මට කරන්න දෙයක් නැහැ කියලා. කරන දේ නම් ওই දන්නා දේ දැඩි කර ගැනීමෙන් නිතරම අපිට හම් වෙන මේ බාධා වලට ප්‍රතික්‍රියා නොකරන්නේ මූණ දීමෙන් අපිට හිතා ගන්න පුළුවන් ගුරුවරයෙක් නැතුව භාවනා ක්‍රමයක් නැතුව භාවනා මධ්‍යස්ථාන නැතුව කාණ්ඩ බණ්ඩ මොනක්වත් නැතුව සිද්ධාර්ථ ගෞතම තුමා ඒ තපස් රකින්න කාලේ කොහොම මෙවට මොන දෙන්න ඇද්ද කියලා. දැන් අපිට භාවනා මධ්‍යස්ථාන තියෙනවා. දාහන දෙන්න කට්ටිය ඉන්නවා. උපදෙස් දෙන්න කට්ටිය ඉන්නවා. කමඨාන් සුද්ධ කරන්න කට්ටිය ඉන්නවා. ඉතින් අපි නිකන් හරියට පින්න පුහුල් ගෙඩිය වගේ අවුවට පින්නට ඇදෙන්නේ නැතුව ඉතින් හිතනවා මේක මේ කොන්තරත් ක්‍රමයටම නිවන් දකින්න පුළුවන් කියලා. හැම දෙයකම පත්‍රේ කොන්තරත් ගන්න. අපිට දුකක් එනකම් පත්‍රකාරය බලන් ඉන්නේ එකකින් කීයක් හරි හම්බ කරගන්න. මොකාටවත් බය සත්‍ය අවබෝධ කරගන්න. අවබෝධ කළ දෙන්නේ. මේ ඔක්කොගෙම අපි කරන්න හදන්නේ අපි අපේ තියෙන පොළඳ කතිය, අපේ තියෙන පසුබාහන ගතිය දියුණු කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේකට එකවර අපි විරුද්ධ කරන්නේ නැහැ. උනාද කියන පරිඥාන්කේ ඉඳගෙන ටික ටික පුරුදු කරලා සක්මනට ගිල්ල ටිකක් තව ඒක දැඩි කරලා එන ඕනම දෙයකට මුණ දෙන්න පුළුවන් ශක්තිය ගත්ත දවසේ වැඩියෙන්ම සතුටින් බුදුහාම. ඒක නිසා ඔය ජීවක විදතුමා යනකොට දිසාපාම කාචරේ ගාවට හැංගීමක් තිබුණේ නැහැ වෙද කෙනෙක් වෙන අදහසක්. ඊට පස්සේ උගන්නනකොට යා තේරුම් අරගත්ත පාවට්ට ගහේ පංචාංගේ තියෙන ಗುಣ. රණවරාගහිනේ පංචාංගේ ಗುಣ ඉතින් එක 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 ඉගෙනගෙන ඒ එක එකක වෙන් වෙන් තියෙන ಗುಣ හිතේ හදාගත්තා. පවට්ට කුලේ තියෙන ගුණේ පොත්තේ නැහැ. පොත්තේ තියෙන ගුණේ මලේ නැහැ. මලේ තියෙන ගුණේ මුලේ නැහැ. මේ හැම එකකම වෙන් වෙන් ගුණ තියෙනවා. ඒ වගේම රණවරා කුලේ පවට්ට කුලේ ගුණ සමාන නැහැ. මේ හොයාන 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 නන්තුබ ගියාට පස්සේ ගුරුවරයා මෙයාට යම් ප්‍රමාණයකට මේ ශක්තිය මේ ගැන්නේ එකින් එක වෙන ගුණ පෙන්ලා දුන්නද කියනවනම් මෙයාට අන්තිමට PhD dissertation එකට එහෙම නැත්නම් research එකට දුන්නේ මොකද්ද කැලේට ගිහලා බලන්නේ කොහොම බෙහෙතට ගන්න බැරි જાතියක් තියෙනවද කියලා. ඉස්ලාම අපි බලන්නේ බෙහෙත් පෙළ අඳුරන්න ගන්නෑ කියලා කොහොමද බෙහෙත් කියලා අඳුර අන්තිමට අහන්න වෙන කොහොමද බෙහෙත් නොවෙන්නේ කියලා. අන්තිම දවස් 7ක් මුළු කැලේ ඇවිදලා ඇවිල්ලා හිස්සතින් ගෙදර ඇවිල්ලා තිනෝ දිසාපාමක් කරලා ආචාර්ය කාට දවස් 7ක් උදේ හවස කැලේ ඇවිද්දා එකම ගහක්වත් නැහැ බෙහෙතට නොගන්න. එනිසා මුදුර භාවනා කරලා පස්සේ හමන හුණගත් කමටහනක් වෙනවා. පත් වෙන ගින්න කමටහනක් වෙනවා. ගලන ගඟත් කමටහනක් වෙනවා. පොළවත් කමටහනක් වෙනවා. ඕන කෙනෙක් අපිට බාධා කරපුවාම ඒක තුළින් ධර්මයේ මතු කර ගැනීමේ ශක්තිය අපි තුළ මතුවේ. මතු වුණාට පස්සේ හිතනවා මේ ලෝකෙට අපි ආවේ මේ ලෝකේ තියෙන දේවල් විඳලා කාමදප්ප විඳලා ලෝකෙට කාමරාජිනීගේ කාමරාජධානිය බැල මෙහෙකම් කරන්න නෙවෙයි මේක විනිවිද දැකලා මේ වගේ කාමයේ ඇති වෙන හැටි ඒකාග්‍රතාවය මේක පාවිච්චි කරන හැටි මේකට ද්වේෂය ඇති වෙන හැටි මේ තුලින් ප්‍රීතිය ඇති කරන හැටි මේකට බුබ්බඩ වෙලා නිදාගෙන වැටෙන හැටි මේකෙන් සම්පූර්ණ විතක්කයට හිත යොදන හැටි ඒ වගේ මේකේ මේ අතීත අනාගත හිතවිලි හිතලා හිත දෙගිඩි දහරු කරගන්න හැටි මේ තුලින් සුඛය ඇති කරන හැටි ඒ වගේම සැකය හිතලා මේ ලෝකේ අපි පරදින හැටිත් මේ තුලින් ධම්ම විචේ සම්බොච්චංගය ඇති කරන හැටි නැත්නම් ධම්ම විචේ ඇති කරන හැටි කියන මේ ඕනම දෙයකට පත් කරන ගතිය Tamange පුහුණු මට්ටම මත. ඉතින් දුණු මට්ටම මත තියෙන දෙයක් ඉසක්කා පොළොවට බෑ අපිට කෙලෙස් ඇති කරන්න. ගින්නට බෑ අපිට කෙලෙස් ඇති කරන්න. ජලයට බෑ අපිට ගින්න කෙලෙස් ඇති කරන්න. ඒ නිසා මේ හතර මහා භූතය මොනව කරන්නද කියලා අහන උතුර ජානවාංශි. නුපුදු මනසට මේ සෑම දෙයකම කෙලෙස් ඇති වෙනවා. අපි පටන් ගන්න එතනින් තමයි. නමුත් අපි යම් කිසි තැනක ඉන්නවනම් දැන් 10ක් 15ක් මෙන්න මේ தത്വෙදී අපිට කෙලෙස් ඇති නොකරගෙන ඉන්න පුළුවන් කියන එක අපි උත්සාහ කරන්න ඕනේ. ඒක 20 30 40 වශයෙන් විවිධ විෂම தත්වයන් යටතේදී මේ කෙලෙස් ඇති නොකර ගන්නා தത്വේ ටික දවසේ ඉහළ දාන. එනිසා අපිට උසහනට කියන්නේ කියනකොට මේ විෂම ලෝකේ සමහිත ඇති කරන එක තමයි යෝගාවචරය ගතිය. ලෝකේ සමකරන එක නෙවෙයි. ඒක කවදාක කරන්න බෑ. මේ ලෝකේ සදාචාර කරන්න හෝ එහෙනම් තමයි මේ ලෝකේ කාමයට ඇදෙන එක නතර කරන්න ඕන. ඒ කාපඩ තිය බුදුහමරණ්ඩක් බෑ. ඉතින් අපි කොරන්න බැරි වැඩ කරන්න හදනවා. මේ ලෝකය හදන්න හදනවා. ලෝකේ සදාචාර කරන්න හදනවා. ආලපාලින කටේ සදාචාර කරන්න හදනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? අපේ හිතේ වැඩේ අයාල යන්නේ. එනිසා අපි දැනට තියෙනවනම් 10ක 15ක හරි කමන්නේ. 20ක 30ක හරි කමන්නේ. කෙලෙස් නැති තත්ත්වයක් අපි හිතාගන්න එක වටිනා ප්‍රසස්ත මූල ආරම්භයක් තියෙනවා. මේගේ අවධානයේ උඩ කියන්න තියෙන මොකද්ද මෙන්න මේ ශක්තිය අපි ළඟ තියෙන මේ යම් නසලින ශක්තිය යම් ප්‍රතික්‍රියා නොකරන ශක්තිය යම් සති ශක්තිය තියෙනවා ඒක දිනු කරන්නේ අකමැති වුණත් කරන දෙයක් නෑ කරදර වලින් පමණයි හැම බාධාවකම තියෙනවා අපිට බුද්ධ බණ හැම බාධාවකම තියෙනවා අපිට සාධකයක් සැප ලැබෙන්න ලැබෙන්න අපේ හිත පටු වෙනවා දුක ලැබෙන්න ලැබෙන්න අපේ හිත ටියුන් වෙනවා බුබ්බඩ කම්මැලිය කදාකත් කැමති නැහැ ඒ කර පින්න පූල් ගෙඩියේ හාලා තිබ්බා වගේ ඔක්කොම ලෝකෙන් අපිට සැප ලැබෙනකම් බලائیں۔ බුදුරජාන් වහන්සේ සක්විති රජකමක් අතහැරලා එළියට බැස්සේ මොනකටද කියන්නේ? ගිහි කාලේ බුදු වුණාට පස්සෙත් නැහැ. උන්නාතර ඕනි සැපක් කියලා දෙනවා. කිසිම සැපකට ගියේ නැහැ. සැප සොයාගෙන යෑම කියලා කියන්නේම බුබ්බඩකම්. තියෙන සැප විඳින එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක පෙරකල පිටට ලැබේ. නමුත් සැප අපේක්ෂා කරනවායි කියලා කියන්නේ එන්නත් ඉස්තර වෙලා බය වෙන එක. ඒ නිසා අපි විපස්සනා කරගෙන යනකොට එන ඕන දෙයකට මුහුණ දෙමි ශක්තිය තමයි වැඩි වෙන්නේ. ඒ නිසා ඒකේ කැපිපේන අභියෝගය තමයි මේ නීවර ධර්ම මොකද ඒක කොහොම හුදු හිතවිලි. කාමචන්දේ කියලා කියන්නේ හුදු හිතවිල්ල. ව්‍යාපාදේ කියන්නේ කියන හුදු හිතවිල්ල. නිදිමත කියලා කියන්නේ හිතවිල්ල. අතීතේ හිතනවා අනාගතේ හිතනවා කියන්නේ හිතවිල්ල. සැක කියන්නේ හිතවිල්ල. ඒකට මේ සූදානම් ශරීරේ යනවනම් ඒක නිකන් බලාකුල කර ආශයන්තරවක් යනවා වගේ හැප්පෙන්න දෙයක් නෑ. බය වුණොත් මේ කුලක් මහකණ්ඩක් වගේ පේන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරගෙන 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 යනකොට අපේ ප්‍රතිශක්ති වැඩෙනකොට, ඉවසීමේ ශක්තිය වැඩෙනකොට, අස්ලෝක ධර්මේ කම්පාවන් අතර වෙනකොට මේ නීවරණ ධර්ම නිකන් සමන් තෙල්කුණු තියෙන අතකට සමන් ටිකක් ගාලා හොදලා අතු පිසුදු කරන්න වගේ අතහ වෙන්න පුළුවන්. ඒ නිසා නීවරණ එනකොට දුවන්න පුරුදු වෙන්න නරකයි. යම් වෙලාවකට ඒ නීවරණ දිහා බලලා ඒක මුල මැ다가 දැක ගන්න පටන් අරගත්තොත් ඒක අනිවාර්යයෙන්ම නීවරණය දුර්වල කරලා හිතේ කුසල ශක්තිය එහෙම නැත්නම් මේ විපස්සනා ශක්තිය සති ශක්තිය වඩනවා. ඒක නිසා යෝගාවචරය ඉස්සරහට වැඩෙන්න 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 අර මූලාරම්භයේදී බලාපොරොත්තු වෙච්ච භාවනා මධ්‍යස්ථාන හොයන්නේ නැහැ. මූලාරම්භයේදී බලාපොරොත්තු නිස්සද්දතාවයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මූලාරම්භයේ බලාපොරොත්තු වෙච්ච විදිහට ගුරුවරයෙක්ගේ අනිවාර්යම අවශ්‍යතාවය ඕන කරන්නේ නැහැ. එනේන දෙයට මුණ පටන් ගත්ත දෙන්න පටන් ගත්තට පස්සේම යෝගාවචර සබ්‍රහ්මචාරී කියන නම් වලට ගැලපෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි කුමරු ගෝවිතං කරනකොට ඒ ඇට තවාන් දානකොට ඒකට සම්පූර්ණ ආරක්ෂාකාරී තත්ත්වයක් දෙනවා. අන්ධකාරය කියලා වතුර දීලා වහලා තමයි පැට තවාන් කරන්නේ. ඊට පස්සේ තවාන් කරලා කුඹුරේ හදනකොට අරිජුදී ටිකක් ගොරෝසු තත්ත්වල හදනවා. ඊට පස්සේ ඒක ගලවල ඉවරලා ප්‍රධාන කුඹුරේ හදනකොට සම්පූර්ණ අවුවට වැස්සට විවෘත කරලා එතන තමයි ගහ වැඩෙන්නේ. තවාණ තුල කවදාකවත් තවානේ ආරම්භයේ මිස වර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා භාවනා කරන්න කෙනා හැමදාම අම්මගේ තනියම කිරි බිබින්ද හම්බ වෙන්නේ හම්බ කරගෙන කන්නේ. ඒකට හැම වෙලක ප්‍රධානම බාධාව තමයි මේ නීවරණයන් අපිට විලිස්සාගෙන එළියට එනවා. කාමච්ඡන්දය ඇති කරනවා, ද්වේෂය ඇති කරනවා, නිජමත ඇති කරනවා, හිතේ මේ දුවනවා, සැකපොදුනවා. අනික පොඩ 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 ඉන එකට අදාළ ප්‍රමාණයට ප්‍රතික්‍රියා නොකර මුහුණ දීමේ ශක්තියට ඇති වෙනකොට මුළු විශ්වයම විශ්වවිද්‍යාලයක් වගේ. හැම තැනම අපිට පාඩම් පන්තියක් තියෙනවා. ඒ පාඩම් පන්ති බෞද්ධ ආගම තුළින් විතරක්ම නෙවෙයිනේ. මව් භූමිය තුළින් විතරක්ම නෙවෙයිනේ. ඕන තැනකින් ගන්නවා. අනේ එදාට තමයි අපි මනුස්ස හිතේ මේ මනුස්ස මනසේ මනුස්ස මොලේ උපරිම ශක්ති ක්‍රියාත්මක කරලා ඒන හැල හැපිලි වලින් ඒන ඒවට කියන්නේ අෂ්ටලෝක ධර්ම කියලා කම්පා නොවි විෂම ලෝකයේ සමහිත පවත් ගන්න පුළුවන්. ඉතින් සාමේ උරග සූත්‍රයේ මුලින් ඉඳලාකට බලනකොට මේ එක එක ධර්මයක් එකේ පුදුමාකාර තාලයකට පුරුදු කරලා ඒ අවසානයේට මේ ලෝකේ ඕනම කෙනෙක් වැටෙන මේ නීවරණ පහට ආරක්ෂාවක් එහෙම නැත්නම් ප්‍රතිශක්තියක් ඇති කරාට පස්සේ ඒ පුද්ගලයාට ලෝකෙටම සාධාරණකමක් ඇති වෙනවා. හතර ඍෂ්ටුවටම සමාන ගුණයක් ඇති වෙනවා. හතර මහා ධාතුන්ටම සමාන ගුණයක් ඇති වෙනවා. කෙලෙස් වලටයි කුසල් වලට සමාන හිතක් ඇති වෙනවා. අසාධාරණටයි සාධාරණට සමාන හිතක් ඇති වෙනවා. කොතන හිටියත් මොනවා කෙරුවක්වත් තාදී ගුණය කියලා කියන්නේ ඒකට කියන්නේ එහෙව් ගතිය කියලා. අන්න මේ එහෙව් ගතිය තමයි අවසානේ වෙන්නේ. එමුණ තමයි භාවනා කළ සැප දෙනවා කියන කතාව අර පොඩි ළමයි හුරතල් කරන කතාවක්. දුක දරා සිටීමේ ශක්තියක් ඇති කර ගැනීම තමයි මේ භවනාදී කරන්නේ. ඒ තාදී ගුණේ නම් වූ එහෙව් ගුණය කොයි එකටත් නොසලී වෙන ගුණේ තමයි විපස්සනා අවසානයේදී මේ නීවරණ හොඳ කැපී පේන බාධාවක් හෝ සාධකයක් සලස් කරනවා. ඒ නිසා අපිට අපි භවනා කොච්චර දියුණුද කියන ප්‍රශ්නේ තම තමන්ට දැනගන්න ඕන. මේ එක එක නීවරණ කුප්පණ්ඩ මුළු ලෝකෙම බලන ඉඳද්දී ඒ කුප්පණ ඒ අවශ්‍යන නීවරණ තියේදී තමන් තමන්ගේ ගුණ චරිතය වට ගන්න නැතුව තමන්ගේ කොඳු වැට පෙළ කඩා ගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් ශක්තිය හැංගිලා නෙවෙයි තත්ත්වයට මුණ දීලා අන්න ඒ තුලින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා දවසින් දවස දවසින් දවස අපි ඉදිරියට යනවද පසුට යනවද කියලා. ඉතින් ඒක මම හිතන්නේ මේ වගේ පිරිසක් බැලුවොත් මේ පෙන්වන්න හදන දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් අපිට සතුටු වෙන්න පුළුවන් ටිකෙන් 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 ඒ බාධක කරදර ටිකක් තියෙද්දි සතිය පැවැත්වීමේ සමාධිය පැවැත්වීමේ දක්ෂකම තියෙනවා නම් ඒකම තමංගේ තියෙන ගුණෙම පිළිහිට කරන මේක තව දුරටත් දියුණු පවුණු කර ගැනීම තමයි අපිට උදව් වෙන්නේ. දෙන්නේ එතකොට අපි ගුරුවරයාගෙන් නිදහස් වෙනවා, ධර්මයෙන් අයින් වෙනවා. අයින් වෙනවා කියලා කියන ධර්ම තිබුණත් එක නැත්ත් එක අපි දන්නව කරන්න ඕනේදී කෙලස් තිබුණත් පින්තුණත් අපිට බාධාවක් නැහැ. එතකොට තමයි මේකට විමුක්තිය කියලා කියන්නේ. කිසිම தත්වයකට යටත් නැති ඕනම தත්වයකට වැඩ කරන්න පුළුවන් தත්වයකට එන්නවා. එදාට තමයි අපිට පරිනිර්වාණය වෙන්නේ ඉස්සලා මැරෙන්නේ ඉස්සලා මෙලොවම මේ ජීවිතේම මේ මුළු ලෝකෙම කුණු වෙලා මේ විදිහට මේ කාම භෝගින් ගත කරාට අපේ හිත නෙළුම් පතක් කුඩු වෙච්ච වතුර කඳුලක් වගේ නෙළුම උඩ තිබ්බට පත උඩ තිබුණට නොතැවරි. ඒකම තමයි තියෙන්නේ. නෙතැවරි ඉන්න පුළුවන් ගතියක් කියන්නේ. එකෙනා බුදුහාමරන්ගේ ධර්මයේ පෙන්වන්නේ නෙළුමක් පුරාගි. නෙළුමේ උඩ කොන ලෝකේ තියෙන අන්තිම පිවිතුරුකම් පෙන්වන යට කොන මඩ ජොහරුව. කදාකත් නෙළුමට මඩ නැතුව ජීවත් වෙන්න බෑ. මඩෙන් තමයි සාරේ ගන්නෙ. මේ ලෝකේ තියෙන මේ විසම කුණු කෙල වලින් තමයි සාරේ ගන්නෙ. අන්න උඩට ආවට පස්සේ වතුරේ නොතරබෙන. වතුරෙන් නොගැලෙන්නේ. තත්ත්වයකට පත් වුණාට පස්සේ මේ සම්පූර්ණ අන්ත දෙක මැද පුදුමාකාර සම්බර භාවයක් පවත්න්න පුළුවන් ගතියක් එනවා. ඒකට අපි මුනි කියන වචනේ පාවිච්චි කරනවා. එහෙව් කියන ගතිය පාවිච්චි කරනවා. තථාගත කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් අපි අර මඩ ගැන කැලැජ්ජ ගෙන්නේ නැහැ. උදාර මඩ වතුර නොගෑවෙන නිලුම්පතේ තියෙන පිවිතුරු බා ගැන ආඩම්බර වෙන්නේ නැහැ. මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය තමයි නා මේ හේතුඵල සම්බන්ධතාවය තියෙන්නේ. ඒ නිසා එවැනි අසිරිමත් දෙයක් ඇති කරන්න පුළුවන් ශක්තියක් තමයි මනසෙට කියලා කියන්නේ. ඒ නිසා අපි කුල්ලෙන් වහපු පහනක් වගේ හංගලා කියන්නේ නැතුව එnde ende 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 අභියෝග වලට මුහුණ දෙගෙන ඉදිරියට යන්න 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 ඒ බුදුහාමුදුරු ලෝකෙට ඒ මතු කරපු නිලුම් මල ඇති කරගන්න පුළුවන්. මේකේ බීජ හැම කෙනෙක් ළඟම තියෙනවා. හැම කෙනෙක් ළඟම මේ ප්‍රභාසර හිත තියෙනවා. මේක අභියෝග වලට වැදිලා වැදිලා අර පිට තියෙන කුණු පිට තියෙන කුණු කුණු තට්ටු ගැලවිලා ගියාට පස්සේ අර ප්‍රභාසරය යෙදේ. ඉතින් ඒකදී මේ තියෙන නීවරණ පාඩම එනත නීවරණ අභ්‍යාසය මුළු ගැන්නේ නැතුව පස්සට යන්නේ නැතුව ශක්ති ප්‍රමාණය මුණ දීමේ අනිකුත් කෙලස් කපන්න වගේ මේක කපාගෙන ඒ නෙළුම් වල පිපෙන්න මේ බණත් ඒ වාස ඒකාන්තයේ මෙහෙතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ ධර්ම දේශනාව සමාප්ත කරමු. මාලාව ඒ වගේම අද දවසෙත් ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. එතකොට අපි භාවනා වැඩමුළුවේ ගෙවා දැමීමේ වැඩපිළිවෙල මෙතනින් පටන් ගන්න. ඊට පස්සේ කරන හැම දෙයක්ම අවසාන සක්මන බාටපත් වෙනවා. අවසාන පරියන්ක බාටපත් වෙනවා. අවසාන ධර්ම සාකච්ඡා බාටපත් වෙලා අපි එතකොට අද 11 වෙනි දවසේ සාර්ථකව ගත කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් අනුව ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාටම සුවය, සැපය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒතර අපි ධර්ම දේශනාව හැමාරයම දාම කරන සම්ප්‍රදාන කුල අනුමෝදනා වශයෙන් අද දාණය පවත්වුවේ ඉන්ද්‍රාණි ගුණපාලන් කෙනේ පවුලේ සියලු දෙනාම ඒ සියලුම පිරිසට තවල් දානය සකස් කරා. ඒ වගේම සංඝයා වහන්සේලාටත් දාන කටයුතු වල සම්පාදනය වුණා. ඒ දාන වශයෙන් හෝ එහෙම නැත්නම් බුද්ධ පූජා වශයෙන් හෝ සිල් ගැනීම වශයෙන් අන්නානා විදියේ මේ ශාසනික කටයුතු කිරීමෙන් අපි මේ රැස් කර ගන්නා ලද පින් මෙන් දවස් 11ක් මේ භාවනා වැඩ පිළිවෙල කරගෙන යන ජෝපාත්තාගෙන යාමට යම්මාකාරයෙන් උදව් කරපු පිනිනොපිනි උදව් කරන සත්තර සමංගලයක් ඉන්නවනම් ඒ සියලු දෙනාම මේ පින් සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා අපි ආර්දනා කරමු. ඒ වගේම මේ පින් කිරීමේදී යම් කිසි කෙනෙක් යම් මීගේ ඥාති කෙනෙක් එහෙම නැත්නම් වෙන කෙනෙකුට පින් පැමිණීමක් අදිෂ්ඨාන කරගෙන බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ අත්තන්ටත් මේ පින් ලැබේවා. ඒ වගේම එහෙම අදිෂ්ඨාන නොකලත් යමෙක් අපි වෙනුවෙන් පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ. ඒ අත්තන්ටත් මේක පොදු ආරාධනාවක් වේවා. ඒ අත්තු මේ පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අපිටත් මේ নানা ආකාරයෙන් කරගන්නා ලද මේ සීල කුසල් වල ශක්තිය මේ ජීවිතයේදී මේ ਸਰවोच्च සාසනයේදී මේ තියෙන කෙලස් දිවං කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ යුද්ධතු ඒ නිවන් සම්පත්‍ය සඳහාම අපේ පින ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, සීල දෙනාටම තෙරුවන් සරණයි.